ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද හතරවෙනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන සීල දෙනා මේ සඳහා තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමෝ ච භික්ඛවේ කම්මාණං වේමත්තතා අත්ති භික්ඛවේ කම්මාණං නිරේ වේදනීයානං නිරේ වේදනීයානං අත්ති භික්ඛවේ කම්මාණං තිරච්ඡාන වේදනීයානං අත්ති භික්ඛවේ කම්මාණං පේත වේදනීයානං අත්ති භික්ඛවේ කම්මාණං මනුෂ්‍යලෝක වේදනීයාණං අත්ති භික්ඛවේ කම්මාණං දේවලෝක නීයාණං තීති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා මේ ධර්ම දේශනා මාලාව සඳහා අනුමාතෘකා වශයෙන් තියාගත්ත මේ කර්මය කියන විෂය නැත්නම් පාලියෙන් කියන කම්ම. යනුමාතෘකා අපි උපුටා ගත්තේ මේ සූත්‍රයෙන් සර්වචනාංශගේ නිබ්බේධික සූත්‍රය. මේ නිබ්බේධික කියන වචනේ අපි දැන්ට තේරුම් අරගත්තේ නිර්වේදයේ පිනිස නිවන පිනිස මාත්‍රකා සපේන සූත්‍රය. ඒ අනුව මේ කර්මය නැමැති මාත්‍රකාව හරහා කෙනෙක් නිර්වේදයේ නැත්තම් අවබෝධය ලැබෙන හැටි පිළිබඳව ඉඟියක් තමයි මේ සර්වචනාංශ මේ සූත්‍රය ඉදිරිපත් කරන්නේ. ඉතින් අර මුලින්ම අපි මතක් කරගත්ත විදිහට මේ කර්මය කියන විෂය හය ආකාරයකට සලකා බැලීමෙන් කෙනෙකුට තමන්ගේ එනිර්වේදේ නිවන අනුග්‍රහ කරගන්න පුළුවන්, පහසු කරගන්න පුළුවන්, ඒක ප්‍රතිපදාවක් කරගන්න පුළුවන්. ඉතින් ඒ අනුව මේ කර්මය කියන විෂයෙයි මොකද්ද කර්මය කියන්නේ කියන එකට අපි පළවෙනි දවස් දෙක ගත කරා. ඒක සර්වචර්ණාංශයේ නිර්වචනය දුන්නේ චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා. එහෙම නැත්නම් හුදු චේතනාවටම කර්මය කියනවා. අපිට ඒකට සමාන පදයක් ගන්න පුළුවන් සංස්කාර කියලා. ඒ මොනම සංස්කාරයක් කෙරුවත් ඒක අපුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනඤ්ඤාභි සංඛාර වශයෙන් කර්ම බවට පත් වෙනවා. ඒවා චේතනාවක්මයි. ඒකට තව භාවනා කරන පැත්තේ කෙනෙකුට අහුලා ගත්තොත් වාසි වෙන කතාවක් තමයි චේතයීත්ව භික්ඛවේ කම්මං කරෝති කායේන වාචාම ආචාය මනසා. මහණ යම් කිසි දෙයක් කර්මය කියන විෂයට ලක් වෙන්න නැත්නම් කර්ම වටේට වැටෙන්න නම් අනිවාර්යයෙන් මේක සචේතනික වෙන්න ඕනේ. අනිවාර්යයෙන් මේක සවිඥානික වෙන්න ඕනේ. නිසා කෙනෙකුට වග වෙන්න වෙනවා. එයා හිතලම කරන දෙයක්. එයා මේ දැන දැන කරන දෙයක්. සවිඥානිකව කරන දෙයක්. මෙහෙවීමක් සහිතව කරන දෙයක් කියන එකත් මේ සංස්කාරකින් පදේ තෝරනකොට සඳහන් කරනවා. ඒ නිසා අපි මෙහෙවීමක් සහිත කරන හැම දෙයක්ම කර්ම බවටපත් වෙනවා. ඒක තමයි කර්මය පිළිබඳ නිර්වචනය. ඊට පස්සේ සර්වචන්නාංශය අපි අවධානය යොමු කරනවා කර්මය පිළිබඳව නිදාන සම්භවයේද. කොහෙන්ද මේ කර්මය හටගන්නේ? නැත්නම් යම් කිසි අචේතනාවක් කර්මයක් සංස්කාරයක් හටගැනීමට නැතුවම බැරි ආසන්න කාරණා. ඒකට කියනවා පදට්ඨාන කියන වචනේ පාවිච්චි කරනවා. කාරණම් නිදාන කියන වචනේ පාවිච්චි කරනවා. සම්භවය කියන වචනේත් පාවිච්චි කරනවා. ඒ සඳහා සර්වචන ඉදිරිපත් කරන්නේ ස්පර්ශය. භස්ස භික්ඛවේ, භස්සෝ භික්ඛවේ කම්මාණ නිදාන සම්භව පීය දවස ගත කරා උත්සාහ කරන්ඩ අපි දවසක් ඇතුළත භාවනා වැඩ පිළිවෙල කරන පරියන්ක අවස්ථාවක් පාසා එන්නත් අපි ශක්මන් කරන අවස්ථාවක් පාසා එහෙම නැත්නම් අපි ඉදින්දා ජීවිතය ගත කරන දෛනික වැඩක පාස යම් තැනක ස්පර්ශයක් සිද්ධ වෙනවා නම් ඒ සෑම තැනකදීම කර්මයක් හටගන්න ඉඩ තියෙනවා. بس හැම වෙෙන සෑම ස්පර්ශයක් පාසාම චේතනාවක් හටගන්න ඉඩ තියෙනවා. ඒ සංස්කාරයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක මනාපමනාපකම් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ඒක ඉස්සරහට ගිහිල්ලා උත්සාහ කරා ඒ සර්වචන්නාංශයේ ධර්ම ඕජාව ගැඹුර පොඩ්ඩක් අවබෝධ කරගන්න. එක ස්පර්ශයක් ලැබුවොත් තුන් දෙනෙක් එක්කෙනෙක්ගේ එක මනාප විදියට ගන්න පුළුවන්. ඒ ස්පර්ශයෙන් තව කෙනෙක් මනාප විදියට ගන්න පුළුවන්. තව කෙනෙක් මනාප මනාප දෙක අතරමැදතනකට ගන්නත් පුළුවන්. ඒක නිසා ස්පර්ශය පාසා නিত্য බැඳිච්ච චේතනාවක් නෙවෙයි පහළ වෙන්න පුළුවන්නේ. නিত্য බැඳිච්ච සංස්කාරයක් විතරක් නෙවෙයි පහළ වෙන්න පුළුවන්නේ. බැඳිච්ච කර්මයක් නෙවෙයි පහළ වෙන්න පුළුවන්නේ. මේ පුද්ගලයාගේ රුචි අරුචිකම් අනුව, පුද්ගලයාගේ පෞරුෂත්වය අනුව බුදුජානක පාවිච්චි කරන්නේ උසන්ති පස්සා උපදීපටිච්ච. යාගේ උපදී සම්පත්‍ය වල හැටියට යා භවයේ මමයා ගොඩනගා ගන්න කිත්තු කරගෙන තියෙන අඩුම කැඩම රාශියක් තියෙනවනේ. උපයාගත්ත ටිකක් මගේ කියා ගන්න නැත්නම් මම කියන સંદર્ભය, මගේ කියන ආකල්පය ඇතිවීමට උදව් උපකාර ගන්න ගන්න දේවල් වල හැටියට තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ බුදුහාමර පෙන්නන මේ කාරණාව නිසා කිනෙකුට ප්‍රතිපදාවකට ඉඩක් තියෙනවා. හැම ස්පර්ශයක් පාසාම නিত্য වශයෙන්ම මේ කර්ම රැස් වෙනවා කියනවනම් එයාට ගොඩේන්න පිටක් නැහැ. ගොඩේන්න ඉඩක් නැහැ. මොකද ඒක නিত্য නියත ගතික කියන පත්තකට වැරෙනවා. නමුත් සර්වචනසේ එහෙම කියන්නේ නැහැ. සර්වචනසේ සඳහන් කරනවා එකම ස්පර්ශයකින් එකම පුද්ගලයාට තුන් අවස්ථාවක මනාප අමනාප නැත්නම් ඒ දෙක අතර මැද වෙන්න පුළුවන්. ඉතින් පුද්ගලයන් තුන් දෙනෙකුට තුනක් වෙන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය අපි එදිනදා ජීවිතේට අදාළ ප්‍රශ්න නෙමෙයි. මේවා ඉතින් ධර්මය පිළිබඳ ගැඹුරු. මේක තමයි අපි මේ විවේකීව පැත්තකට වහඩි වෙලා අහගෙන ඉඳලා මේක වෙන්න පුළුවන් දෝ බැරි දෝ කියලා අපි සාකච්ඡා කරන එක තමයි අහන්නේ කියලා. මේ ඥානය එම් සාකච්ඡා කරගන්න එක ඇතුළත චින්තාමය ඥානයකට වැටෙනවා. ඊට පස්සේ ඒක භාවනාවට දාලා බලලා ඒක එහෙම දෝ මෙහෙම දෝ කියලා බලන එක භාවනාවේ ඥානයක් වෙනවා. ඉතින් ශාපි ස්පර්ශය ගත්තොත් මේක ඊයේ ගත්ත නිදර්ශනයම අපේ අත්දැකීමකට නැත්තම් රූපකයකට කරගත්තොත් හුස්මක් දිහා එක සැරයක් අහම්බෙන් වගේ බලන කෙනෙකුත් ඊටාම සතිමත් හුස්ම දිගට බලගෙන මුලමෙදාකවල බලන ඉන්න කෙනෙකුටත් ඒ හුස්ම පිළිබඳව ඇති වෙන චේතනා රාශි වශයෙන් වෙනස් වෙනවා. මම නැවතත් කියනවා එකම හුස්ම නැත්නම් අපි සාමාන්‍ය ලෝකයේ හඳුන්වන ආනාපාන නැත්නම් ආශ්‍රද ප්‍රශ්වාස එහෙම නැත්නම් බිබිව හැකිලිම එහෙම නැත්නම් මේ වම් දකුණ කියලා කියන ඒකාකාරී වැඩපිළිවෙල දිහා ඉතාමත්ම සවධානව නැත්නම් අපි පච්චනේ පාවිච්චි කරන සතිය කියලා සතියේ යුක්තව බලන හැටියොත් පළවෙනි හුස්ම දිහා බලන හැටියට වැඩිය වෙනසක් ඒක පිළිබඳව කරන ස්පර්ශය පිළිබඳව වෙනස් චේතනා වෙනස් සංස්කාර වෙනස් කර්ම රැස්ෙන්න පුළුවන් දෙවෙනි ආශාසය තුන්වෙනි ආශාසය හතරවෙනි ආශාසය පස්වෙනි ආශාසයදී ඒක නිසා කෙනෙක් දල්වාගත් වීර්යයෙන් සහ අඛණ්ඩ සතියකින් ගත කරනවා නම් ඒ කෙනා කවදා හරි නිගමනය කරාවේ එක් ප්‍රසවාසයක් දෙවෙනි ප්‍රසවාසයකට සමාන නැහැ. ඉන්දීන්නේ ප්‍රසාසය විනාශකම සිද්ධ වෙනවා. ප්‍රසාසයක ඒ තමයි දක්වන ආකල්ප, චේතන, සංස්කාර, රැස්වෙන කර්මවල විශාල වෙනසක් සිද්ධ වෙනවා. මේකට ਸਰවඥාන්සේ විපරිණාමය අනිත්‍යතාවය කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ අනිත්‍යතාවය, ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය, අනිච්ඡානුපස්සන ඥාන පහළ වෙන්න නම් යෝගාවචරය එකම ස්පර්ශයකට නැත්නම් එකම අත්දැකීමකට එකම ආරමුණකට එකම නිමිත්තකට ලක්ෂ කෝටි වාරයක් හිත යොදමින් බලන්න ඕනේ. මේ අත්දැකීම මේ නිමිත්ත මේ ආරමුණ දිහාම බලන ඉන්නකොට මගේ හිතේ මොන මොන පෙරලි සිද්ධ වෙනවද? චෛතසික වශයෙන් අපි චේතනා වශයෙන් කොච්චර පෙරලි වෙනවද? කර්ම කොච්චර විදිහට වෙනස් වෙනවද? සංස්කාර කොච්චර විදිහට වෙනස් වෙනවද කියලා ඒ අරමුණ දිහාම බලාගෙන ඉඳලා ඒ විපරිණාමයේ බලා සිටීම තමයි අපි එදිනදා ජීවිතේ නොකරන භාවනා ජීවිතේදී කරන යෝගාවචරයක් විසින් කරන එදිනදා ජීවිතේ ගත කරන පුතක්ජනෙක් නොකරන දේ. ඉතින් අන්න මෙහෙම බලාගෙන ඉන්නකොට අපි ඊයේ මතු කරගත්ත නිසල්මනේ විශේෂයෙන්ම හොඳට පිං ඇති හොඳ සීලයක් ඇති හොඳ එලඹසිටි ගතියක් ඇති ලෑස්ති වෙලා ගිහිල්ලා මේක බලාගෙන හිටියොත් ශබ්ද නෑ හෙනවම නෙවෙයි හිතවිලි නොවෙනවාමත් නෙවෙයි වේදනාවක් නැතුවමත් නෙවෙයි ලදලද අවස්ථාවේ ඒ ආස්වාස ප්‍රස්වාසය ආගේ ඇසිරීම රටාව භූමිකාව බලාගෙන හිටියොත් මුත්‍රාජාන වාසී කියන උඹටත් එකයි මටත් එකයි එන්ඩින් ආශාසේ සංසිද්ධ. ඒක මේ චිත්ත නියම ධර්මය. එකම අරමුණක් දියා බොහෝ වෙලා බලන ඉන්නකොට ඒකේ සංසිඳීමක් සිද්ධ වෙනවා. ඒ සංසිඳීම අපට කියන්න පුළුවන් මං දේශනාවේ අවසාන කොටසදී ඒකටයි අවධානය යොමු කළේ චේතනාවන්ගේ සංසිඳීමක් ස්පර්ශයන්ගේ සංසිඳීමක් කර්ම රැස්වීමේ සංසිඳීමක් සංස්කාරයන්ගේ සංසිඳීමක් ඉතින් දක්ෂ යෝගාවචරය ඒ සංසිඳීම බාධාකින් තුරෝ දිගට යණ්ඩා තිනවා ඒ මොකද ඒ යෝගාවචරයට එහෙම වගකීමක් එන්නේ මේ කර්මයන්ගේ සංසිඳීම සිදු වෙනකොට ස්පර්ශයන්ගේ සංසිඳීම වෙනකොට චේතනාවන්ගේ සංසිඳීම වෙනකොට මහා බාලුගතියක් වෙනවා මහා අසරණ ගතියක් දැනෙනවා මහා ඒකාකාරීකමක් දැනෙනවා මහා තනි ගතියක් දැනෙනවා මගේ වචනෙන් කියනවා මහා මුස්පේන්තුවක් දැනෙනවා මහා කාලකන්නිකමක් දැනෙනවා ඉති යෝගාවචරය කරන්නේ මේක මේ මාර්යා මේ කරන මාරසේනාවන් වලින් මේ කරන කම්මැලිකම ලුක්කුවට කල්පනා කරලා අර අරමුණ දිහා බලා සිටින් පැත්තක දාලා කම්මැලිකම නිසා නැගිටලා යනවා. ඊළ කියන ආනාපානෙ මට හරියන්නේ නැහැ. ඒක ටිකක් වෙලා යනකොට දැක් තියෙනවා. ඉතින් මට බය භාවනා කරන්න. එහෙම නැත්නම් මේ කම්මැලිකම නිසා නොදැනෙච්ච හිතිලි රාශි රාශි එනවා වගේ තේරෙනවා. නොදැනෙච්ච වේදනා රාශි රාශි එනවා වගේ තේරෙනවා. නැහැච්ච සත්‍යයල කරදර කරනවා geke තේින්න නමුත් යෝගාචරය දන්නේ නැහැ මේ හිතවිලි මෙච්චර බලවත් වෙන්නේ අර බලාගෙන ඉන්න අරමුණේ ස්පර්ශයන් තුනී වෙන නිසායි චේතනාවන් තුනී වෙන නිසායි ඉතින් යෝගාචරය කරන තැනින් දැන් සංසිඳෙනා වූ චේතනාවල් වල ස්පර්ශයන් වල සංස්කාර වල කර්ම වල හැකිතාග්යවම් කරන පැත්තට යන්න පුළුවන් නම් අන්න යෝගාචරයගේ යෝග කර්මයේ දක්ෂකම් මේකට මම මෙතෙන්ද ගෙනාවේ අද මාතෘකාවට විශේෂයෙන් බහින්න ඉස්සර වෙලා සර්වචන්නාංශයේ මේ සංසිද්ධිය පෙන්නලා දෙන වටිනා බුද්ධ දේශනාවට සම්බන්ධ කරලා මේක නිසකව යෝගාවතරගේ හිතේ තැම්පත් කරන්න ඕන නිසා සර්වචන්නාංශයේ තිසමිතිය සූත්‍රයේදී කතනක සඳහන් කරනවා යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සෝ භූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චකා කියලා. ඒකෙන් සඳහන් කරන්නේ යෝ උභන්තේ විදිත්වාන යම් කිසි යෝගාවචරයේ අන්ත දෙක දැනගෙන. මේ අන්ත දෙක කියනකොට අපි සාමාන්‍යයෙන් දන්නේ අත්තකිලමතාන් යෝගාන්තේ සහ කාමසිකල්ලිකාන් යෝගාන්තේ කියන එකනේ. අරුවචනාංශයේ බුදු වෙච්ච ගමන් දේශනා කරව සම්මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ශ්‍රී මුකේ විවෘත කරපු ගමන් කියේ ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවි තපං මහනි මට අන්ත දෙකක් පේනවා සර්වඥතා ඥාණයට පැවිද්දෙක් යෝගාවචරෙක් විසින් අනුගමතේ අනුමත කළ යුතු නැති මාගේ හැරිය යුතු මොනවාදේ කාමසුකල්ලිකාණ යෝගේ සහ අත්තකිලමතාණ යෝගේ ඒ වගේ සර්වඥාන්සේ පෙන්නනවා මුළු ලෝකෙම මේකේ අන්ත දෙකක් තියෙනවා ඒ දෙක හොඳට දැනගෙන ඒව නැති කරන්නවත් මකන්නවත් නිවේ කරන්න තියෙන්නේ ඒ දෙක මැද තියෙන මධ්‍යම ප්‍රතිපදාව තෝරගන්න එකයි. එතකොට මේ අර තිසමිතී සූත්‍රයේ සඳහන් වන යෝබන්තේ විදිත්තාන මජ්ජේ මන්තාන ලිප්පති කියන පද දෙකෙන් මේකම නැවත පුනරුච්චාරණය කරනවා මහණෙනි යම් කිසි කෙනෙක් අන්ත දෙක දැනගෙන මැද සංශ්ලේෂණය කරගන්න මේ අන්ත දෙක අතහැරීමෙන් ගන්න මැද සංශ්ලේෂණය කරන ඒකත් මහාන් තත්ත්වකමකට ගන්න නැතුව ඒකත් තණ්හාවට ගන්න නැතුව ඒකත් සක්කාය දිට්ඨියට ගන්න නැතුව එහි නොගැලී ගත කරන්න පුළුවන් නම් හොඳටමම මහා පුරුෂයයි කියලා කියනවා. එයා තණ්හාවට අහු වෙන්නේ නැහැ. මේ ශාස්ත්‍රය දන්නේ ඕනම කෙනෙක් මේ තණ්හාව නැමැති ගැටලන්නේට මේ තණ්හාව නැමැති ගෙතුම් කාර්යයට අහු වෙනවා. මෙන්න මේ මූල ධර්මයේ බුදුචානන්සේ දේශනා කරාට පස්සේ පන්සාලිසස ඇතුළතම දවසක සංඝයා වහන්සේලා සාකච්ඡාවකට නැත්නම් අපි කියනවා නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් එකතු වෙලා ධර්ම සභාවේ ඉතිරි කියන කුතුහල ශාලාව කියලා එකට කියන සංඝයාගත වෙච්චාම සාකච්ඡා කරනකොට ඒක හාමුදුරුවෝ කියන මේ බුදුහාමුදුරුවෝ කියපු මේ ගාථාවේ අර්ථය අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. එතකොට ඒක හාමුදුරු කෙනෙක් කියනවා ස්පර්ශයත් ස්පර්ශේ හට ගැනීමත් තමයි අන්ත දෙක. ස්පර්ශයේ සමුදය නැත්නම් ස්පර්ශයේ ගෙවා දැමීම තමයි මැද. යම් කිසි කෙනෙක් මේ ස්පර්ශාගයේ ගෙවා ගැනීම මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ හතරවෙනි ආර්ය සත්‍ය බව දැනගෙන ඒක කරනවා නැත්නම් ඒකට ක්‍රමසාවිදි හොයාගෙන කරනවා කරන අතරවාදී ඒකෙන්ම ඒකටවත් තණ්හා කරන්නේ මානගත කරන්නේ දෘෂ්ටි ඇති කරන්නේ නැතුව හිටියොත් ඒ කෙනාට තෘෂ්ණාව නැමැති මෞකාරික ගැටලන්නේක ගැටයට හු නැතුව බේරෙන්න පුළුවන් කියන අදහස. ඒ අතරම තව ප්‍රශ්නමක් මේ ගාථාවට වෙන අර්ථකථන පහක් දෙනවා. අර්ථකථන පහක් දීපම මේ අර්ථකථන දීපු මේ හඳුළු අනිත් ප්‍රශ්නම හය දෙනාම බොහෝම වැදගත් කරු කටේතු ස්වාමීන් වහන්සේලා. ඉති පිළිසෙට සැකයක් මත වෙන දැන් මේ හයෙන් කොයි එකද හරි කියලා. ඇස්සනේ ඔක්කොම කරන්න ගිහලා සර්වඥාන්සේ ළඟට ගිහිල්ලා හම්බ වෙලා අවසරයි ස්වාමීන් වහන්සේ අපි කුතුහල ශාලාවේදී මෙන්න මේ ඔබ වහන්සේ තිස්සමේ කී සූත්‍රයේදී දේශනා කරපු මේ ගාථාව අරගෙන සාකච්ඡා කරා. හය නම අර්ථ හයක් දුන්නා. මේකෙන් කොයි එකද හරි? ඉතින් ඊට පස්සේ සර්වඥාන්සේ කට උත්තර ගන්නවා. හය නම අරගෙන කියනවා මහණි හයම හරි කියලා. මේක පිළිබඳ විස්තර අපි දෙකඳු වල කරපු භාවනා වැඩමුළුවේදී තවත් 10ක් විතර අරගෙන මේක ගොඩක් සාකච්ඡා කරා. නමුත් දෙවෙනි හාමුදුරුවෝ කියන්නේ ස්පර්ශය ඒකාන්තයක්. ස්පර්ශයේ මුල දෙවෙනි අන්තයේ මේ දෙක අතරේ ඉන්නේ. අල්ලන්න තියෙන ස්පර්ශයගේ ක්ෂය වීම, වැය වීම, නිරෝධය ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ. එහිවත් නොගැලී. ඒක මම අල්ලගත්තා කියලා මාන්නකාරකම් නොකර. මට විතරයි ඒක තේරුණේ අනික් කාට තේරුණේ නැහැ කියලා ඒක මම අයනේ නොකර. ඒකට තෘෂ්ණා නොකර කත කළොත් ඒ පුද්ගලයාට තෘෂ්ණාවගේ අවිද්‍යාවගේ ගැටයට අහුවෙන්නේ නැතුව බුදුහාමුදුරුවෝ කියන මහා පුරුෂ ත්‍ත්වයට යන්න පුළුවන්. ඉතින් අපි ආනාපානය කරනකොට ඊයේ අපි ගත්ත දේශනාවේ සාරය අරගත්තොත් නොදන්න හිත හදාගත්තේ නැති ආධිගම්මික යෝගාවචරයට ආශ්වාසයේ මැද ස්පර්ශය අහුවෙන්නේ ගොරෝසුම ටික විතරයි. ප්‍රශ්වාසයේ කියලා අහුවෙන්නේ ගොරෝසුම ටික විතරයි. ඉතින් ආයෙත් පස්සේ අන්තංගට ආනාපානිය දහවුනයි කියලා අර ආශ්වාසයේ මැද හරිය ප්‍රශ්වාසයේ මැද හරිය අපේ ලොකු ශාංශ පාවිච්චි කරන විදිහට නාස්පුඩු පුරවාගෙන යන කොටස අල්ලගන්න. ප්‍රශ්වාසෙත් නාස්පුඩු පුරවාගෙන යන කොටස අල්ලගෙන ගුරුවරට දීලා කියනවා මට ඉඳගත්තට පස්සේ ටික වෙලාවක් ගියාම ස්වභාවයෙන්ම හුස්ම වැටෙනවා මම දැන් ආශ්වාසය මෙහෙමයි ප්‍රශ්වාසය මෙහෙමයි කියලා අල්ලන්න පුළුවන්. ගුරුවරයා මේක මොකටද සාතික කරන කියනවා දැන් එහෙමනම් ආශ්වාසයේ හටගන්න පොඩ්ඩක් බලන්න කියනවා. ආශ්වාසයගේ සමුදේ බලන්න කියනවා. ඉතින් යෝගාවචරයට සිද්ධ වෙන ඒකට ආශ්වාසයේ ඉඳත් ඉස්සර වෙලා සතිමත් වෙලා මතුවෙමින් ඉන පහළ වෙමින් ඉන එන සම්භවයේපත් වීගෙන යන ආනාව ආශාසයේ බලانے හිටියොත් යහට කියන්න පුළුවන් වෙයි ගෝලිය ගුරුනාශ ළඟට ගිහිල්ලා වෙලාවක මට දැන් හට ගන්න හැටි සහ හටගත් ආශාසය දකින්න පුළුවන්. නැත්නම් ආශාසය සහ ආශාසය හට ගැනීම දෙකම දකින්න පුළුවන්. ප්‍රශාසය සහ ප්‍රශාසය හට ගැනීම දකින්න පුළුවන් කියලා මේක සපේලා කියන්න පුළුවන් නම් ඇත්තටම යෝගාවචරයාගේ යෝග කර්මයේ කල යුත්තම තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මංජේ සූත්‍රයේදී සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට ආශ්වාසයත් අල්ලලා ආශ්වාසයේ හට ගන්න තැන අල්ලන්න පුළුවන් නම් අනිවාර්යයෙන් මේ පුද්ගලට ආශ්වාසයේ ගිවන් වෙන පැත්ත දැක ගන්න තරම් හිත සංවේදී වෙනවා. ප්‍රශ්වාසෙත් මැද අල්ලගෙන ප්‍රශ්වාසෙත් මුල අල්ලන්න පුළුවන් වුණා නම් ඒ කෙනාට ප්‍රශ්වාසයේ අග දැක ගන්න පුළුවන් වෙනවා කියන එක චිත්ත නියාමයි. ඒසම් ගුරුවරයා කියනවා ඉස්සලා ආශ්වාස කියන ප්‍රශ්වාස කියන ගොරෝසු දෙය අල්ලලා බොහෝමත්ව සංසුද්ධින් හැක් පිට හැක් තියාගෙන ඉතාමත්ම සූක්ෂමව ආශ්වාසය හටගන්න හැටි බලන්න පොඩ්ඩක් තව පටිසද කරගන්න. ප්‍රශ්වාසයත් අල්ලගෙන ප්‍රශ්වාසයේ මුල අල්ලන්න හොඳට පටිසද කරගන්න. ඒක හොඳට ඔබ බලන් ඉඳ ආශ්වාසයේ හටගන්න බලන්න සතිය සියුම් වෙන්න වෙන්න පිම්බීම හැකලීමටත් එච්චරයි කොයි එකෙත් එච්චරයි සියුම් වෙන්න වෙන්න ඒ සියුම් වෙච්ච හිතට සියුම්ම පටන් ගන්න ආශාසයේ ගොරෝසු වෙලා ගෙවන් වෙන තැන නොදක ඉන්න බැරි වෙනවා. ප්‍රසවාසයේ ප්‍රසවාසයේ අල්ලගෙන ප්‍රසවාසයේ මුල දකින්න තරමට සූක්ෂම සතිය ඉතාමත්ම සියුම් සතිය ඇති කරපේකට ප්‍රසවාසයේ අග දැකීම නොදක ඉන්න බැරි වෙනවා. මෙන්න මේ දේ වෙනකොට වෙන්නේ මොකද්ද? මිච්ඡක සැලකිල්ලකින් මුණට මුණ දාලා ආශාස ප්‍රසවාස තියා බලනකොට මේ ආශාස ප්‍රසවාස දෙකම සංසිඳෙන්න පටන් ගන්නවා. අන්නේ සංසිඳන වෙලාවෙදී තමයි යෝගාවචරයට ගොඩාක් මේ අතුරු ආන්තර කලබල රාශියක් එන්න වගේ පටන් අර ගන්නවා. ඒවා බොහෝ විට මනෝමයයි. ජී යෝගාවචරයක දන්නේ නැති වුණොත් වෙන්නේ අර අතුරු ආන්තර ටික ආය අනාගනි. අර ලස්සනට ගෙවන් කරමින් තිබුණු මේ ස්පර්ශයන් චේතනාවන් සංස්කාර කඩාගෙන මට දැන් සද්ද ඇහෙන්න පටන් ගත්තා. දැන් මම මොකද කරන්නේ? මට දැන් හිතිලි එන්න පටන් ගත්තා. දැන් මම මොකද කරන්නේ? මට වේදනාව එන්න පටන් අරගත්තා කියලා ඇත්තටම එනවා මම. ඒක ගොඩක් වෙලාවට අර බෙරේ හොඳට පදන් වුණාට පස්සේ පොඩි තට්ටුවක් කෙරුවත් හයියෙන් සද්ද ඇහෙන්න වගේ හිත හොඳට සංවේදී වුණාට පස්සේ වෙනදකයේ තියෙන කුංචි වේදනාවක් පවත් බරපතල විදිහට දැනෙනවා. හොඳට අවධානය වැඩි වුණාට පස්සේ වෙනද ඇහිච්ච කුංචි බලාගිරා නලා ශබ්ද පවා හොඳට කීං ගාන ශබ්ද එන. කුංචි වේද හිතවිලි බලා ලොකුවට වෙලා පේන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය දැනගන්න ඕනේ මේ මායාව විසින් මාර බලවේගයක් වශයෙන් නැත්නම් මාර සේනාවක් වශයෙන් මේ සංසිඳ වාගන යන ප්‍රස්වාසය කඩලා හිත අන්දමන්ද කරන්නයි හදන්නේ. මං කාටද ඡන්ද දෙන්න? ඔපිටින් ඉන්න දේවල් වලට කලබල වෙලා ඒකට චක්නඩු කියාගෙන චෝදනා කරන එකද? එහෙම නැත්නම් ඒ අල්ලපනල්ලාස්සේ හිමීට ගෙවෙමින් පවතිනා වූ ආශාස ප්‍රසාසෙන් බලනවාද කියන එක තේරුම් ගන්න මනුස්සයාට සත්පුරුෂයයි කියනවා. තේරුම් ගත්තේ නැති එකට අසත්පුරුෂයයි කියලා කියනවා. එච්චරයි කියන්න තියෙන්නේ. ඒ මම කියපු එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියපු එක. ඉතින් අපි සංඝාර කොච්චර කාල අසත්පුරුෂ වෙලා ඉඳලා තියෙනවද කියලා බලන්න. ඒ ආනාපානේ සංසිඳිකන යනකොට අපි කියන බෑ ඉඳගෙන ඉන්න බෑ මේ වේදනාව එනවා. වෙනද නැති ශබ්ද වගේක් ඇහෙනවා. වෙනද නැති විදිහට හිතවිලි එනවා. ඒක කාටවත් වෙන දෙයක්. ඒක භාවනාවේ දියුණුව දක්වන අංගයක්. මම ඉතින් දෙන්නම් තව ටිකක් වෙලා. ගියාට පස්සේ කොහොමද ඒක වෙන්නේ කියන්නේ? නමුත් එතෙන්දී යෝගාචරය දැඩි විශ්ීමේ ශක්තියකින්, දැඩි සතියකින්, දැඩි ශ්‍රද්ධාවකින්, දැඩි වීරියකින් අර ගෙවන් වෙන ආශාර ප්‍රසවාස දිහා බලාගෙන ඉන්නවනම් එයා කරන්නේ අර ස්පර්ශයේ ක්ෂය වීම, වැය වීම, Nirodhe dakime madhyam pratipadana wade. මේක කවදාකවත් බාධා නැතුව කරන්න බෑ. දහසකුත් එකක් බාධාවල් වෙනවා. හැබැයි ඔක්කොම පුෂ්පේවල්. ඔක්කොම නිකන් උලම් බෝල විතරයි. ඔක්කොම නිකන් සබම් බුබුළු වගේ දේවල්. ඉතින් යෝගාවචරයා ඉවගෙන ලොකුවට සලකන්න පටන් අරගත්තොත් අර කමයෙන් සිවුම් වේගෙන යන ආස්වාද ප්‍රසවාස කැරේ. ඉතින් යම් දවසක යෝගාවචරයා මේ ආස්වාද ප්‍රසවාස දෙකේ ස්පර්ශය චේතනාවලින් අවුල් කරන්නේ නැතුව මම නැවත තව ධාරණෙන් කියනවා අලුතෙන් පහල කරන චේතනාවලින් අවුල් කරන්නේ නැතුව එහෙමම ගෙවෙන්න දෙන්න යනවනම් එතන ස්පර්ශාගේ නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා, චේතනාවන්ගේ නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා, සංස්කාරයන්ගේ නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා, කර්මයේ නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා. ඒ යෝගාවචරයට තේරෙනවා සංසාරේ පුරාට ගිනාපු මෝහ පටල. චිත්තක්ෂණ චිත්තක්ෂණ පාසලුණු ගෙඩියක පොතු අරිනා වගේ දැන් ඇදෙන්න පටන් ගන්නවා. ඉසල චිත්තක්ෂණේ දෙවෙනි එකට ගන්න දෙනවා. දෙවෙනි චිත්තක්ෂණේ තුන්වෙනි එකට ගන්න දෙනවා. අදිෂ්ඨාන ශක්තියකින් හැබැයි මෙතෙන්දී යෝගාවචරයට මේ සද්ධා විරිය සති සමාධි වට අමතකව තද බල යෝනිසමංචකාරයක් අවශ්‍යයි. තද බල බහයවතා මෙහෙවීමක් අවශ්‍යයි. හැබැයි මේක හැමදාම ඕනේ නැහැ. එක දවසයි ඕනේ කරන්නේ. එක දවසක මේ කලාව ඉගෙන ගත්තොත් යාට තේරෙනවා මායා මොන්න දහංගට දැම්ම බුදුහමතුරු දිනන. අකුසල ධර්ම මොන්න තරම් බාධා කරත් කුසලයේ දිනන. කුසලයේ බලවත්. ඒක සර්වඥාන්සේ හොඳටම දන්නවා. නමුත් අපි අවාසනාවන්ත ක්‍රමත අපි නිතරම අකුසල සමාදන්නේ જાතියක්. විචි වැරද්දි ගැන කල්පනා කරගෙන පශ්චාත්තාප වෙන නිසා කුසල් මුළු ගැනීලා තියෙන්නේ. කුසල් විලි ගැනීලා තියෙන්නේ. කුසල් කෝල වෙලා තියෙන්නේ. අපේ සම්පූර්ණ චින්තන රටාව හැදිලා තියෙන්නේ වැරද්ද ගැන කතා කරලා. අපේ භාෂාවෙන් නෑ බෑ කියන දේක අපේ ශබ්ද කෝෂෙන් නෑ බෑ කියන දේක අයින් කරනවා. ඇතියකි සංඥාව ගන්න ඕනේ මිතින්ද ආවනම් මට ඔය ටික මොකක්ද? මේ ටික මම දැක්කම මම ඉදිරියටත් කරනවා කියලා. අපි හිතමු මේ ස්පර්ශයේ ගවන් කිරීම තමංගේ එකම પરමාර්ථ එකම ප්‍රතිපදාව එකම මධ්‍යම ප්‍රතිපදාව කරගෙන යන්න පටන් අරගත්තොත් යෝගාවචරයේ එතනදී යෝධ බල යෝධ වීර්ය ශක්තිය ලැබෙනවා. යුද බිමේදී ලේ දැක්කට පස්සේ ගැම්ම ගන්න සෙබලෙක් වගේ තෝ කනා කියාගෙන යනවා ඉස්සරහට මාර්යාගේ මාර්සේනාවත් එක්ක. අන්නේ එතනදී තමයි ඒ යෝගාචරිතේ මේ ධර්මයේම තියෙන ධර්ම ශක්තියක්. ඒක කුළු ගන්න ගන්න වෙන කෙනෙකුට බෑ. තමන්ම කරගන්න. හැබැයි එතෙන්දී ගිහිල්ලා පාවා දෙනවා. එතෙන්දී ගිහිල්ලා කරාරිනවා නම් මම දන්නේ ඒකට මොකද්ද වචනේ හොඳ එක කියලා මම කලිනා කිව්ව අසත්පුරුෂය කියන වචනේ තවත් වචන මට මෙහෙම බණ කියනකොට අහුවේ. අපි මෙතෙක් කිරුවේ ආන්නේ දෙන්න කියලා පාවා දුන්නා. දැන් බෑ කියලා පාවා දුන්නා. පාවා දුන්නොත් පස්සේ ආයෙ බින්දුවට වැඩ. මේක සා නයින් සා නිමං ක්‍රීඩාවේ දෙල්ලම තියෙනවා. නයගේ කටට වැටුණොත් බින්දුවට වැඩ. ඉනිමගේ කටට වැටුණොත් ටක් ගාලා සට්ටු තුන හතරක් පයි. ඉතින් අපි ඔක්කොම එකතුල එකම බත් ඇලි ඒ බත් කාගෙන එකම පැදුරේ භාවනා කරාට සමහරව ඉනිමගේ දිගේ ටුට් 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 ගාලා නැහැ. සමහරව නයින්ගේ නයින් මා ඉනිමං ක්‍රීඩාව දන්නවයි කියලා මං හිතනවා. ඒටි ගන්නාම කියන බුදු ආමරොත් දෙන්නේ කොට දෙකක් කියලා තියෙනවා. අපි ඔක්කොම එකම සතිපට්ඨාන වැඩිවි එකෙක් බිම වැටුණා එකෙක් උඩ ගියා කියලා. මේකත් කර්මයක්. මේ සෙල්ලම කර්මයක්. ඒක බුදු ආමරොන්ට අයිතිවාසික මොකුත් නැහැ. මට අයිතිවාසික මොකුත් නැහැ. ඒක හැටි. නමුත් නැවත නැවත දාන්නත් විසිකරන්නේ ලැබෙන ලකුණු අනුව ආපහු යන්න. එනිසා කොයි වෙලාවක හරි මේ යෝගාවචරයා මේ යෝ උබන්තේ විදිත්වාන ස්පර්ශයත් ස්පර්ශයේ හට ගැනීමත් දැනගෙන ඒක ගෙවම් කරලා ඒක ඉක්මවලා ඒක විනිවිදලා ස්පර්ශයේ ක්ෂය වෙන තැන දිගට පුහුණු කරන්න ඕනේ. ඒකට මාන්න කරන්න නැතුව ආඩම්බර වෙන්න නැතුව ඒක මේ පෞෂ මේ මාන්නකාරකමට මම එනේ වඩන තණ්හාමාන දිටි වඩන්න නැතුව මේක පුහුණු කරොත් මේ මුලත් මෙදත් කියන දෙක ගැටලමින් මෙතෙක් අරගෙන ගිය තෘෂ්ණාවට ඒ තෘෂ්ණාවේ දැල පැලිලා හිස්තනක් ඇවිල්ලා අග දැකගැනීමේ ක්ෂය වීම දැකගැනීමේ නිරුද්ධ වීම දැකගැනීමේ වැය වීම දැකගැනීමේ ක්‍රීඩාංශයක යෝගාවචර වැඩන විනෝදාංශයක වැඩන. ඉතින් මේක ස්පර්ශයේ විනෝ ගෙවන්න මේ විතරක් නෙවෙයි. අපි කලින් ගත්ත වචනමාලාව ගත්තොත් චේතනාවගේ ගෙවන් කිරීමත් සිද්ධ වෙනවා. සංස්කාරයන්ගේ ගෙවන් කිරීමත් සිද්ධ වෙනවා. කර්මයන්ගේ ගෙවන් කිරීමත් සිද්ධ වෙනවා. ඒ නිසා කර්මයන් අපි කලින් කරලා තියෙන ඉඩ තියෙනවා. මේ චිත්තක්ෂණේ සතිය වැඩි වෙ නැත්නම් මේ ආනාපානය පිළිබඳ මනාපන්නාපකම් පහළ වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් යෝගාවචරයේ ශ්‍රද්ධාවේ සති සමාධි ප්‍රඥා එල්ලෙවිච්ච ප්‍රමාණය හැටියට එයාට මේ ලද ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී තමන් රැස් කරන කර්ම ප්‍රතිපදාවේ දියුණු වනු එහෙම කරන්න පුළුවන්. විනාශ කර ගන්න පුළුවන්. මෙන්න මේ ඉඩේ විතරමයි නිවනට ඉඩ තියෙන්නේ. කවුරු හරි කියනෝ නැහැ කර්මයක් කෙරුවොත් අනිවාර්යයෙන් මේක විඳවන්න වෙනවා. ඉතින් මම මොකද කරන්නේ? දැන් මට වෙලා තියෙනවා කියලා ඇත්තටම උට විඳවන්න වෙනවා. වෙන කෙනෙක් කියනෝ නම් කර්මය කියලා දෙයක් ඇත්තේ නැහැ. ඕනම කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කියලා ඒකත් කවදාකවත් මේ ලෝකෙ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කර්ම ශක්තිය කර්ම කියන මාතෘකාව හරියට යොදව ගන්න එකක් මම මේ වෙලාවේ මතක් කරනවා හොඳට මතක තියාගන්න. තමන් පිළිබඳව මේ පරිශ්‍රණය කළ යම් ප්‍රමාණයකට විනිශ්චයකට එන්න පුළුවන් වුණාට තව කෙනෙක් ගැන පිළිබඳව හිතනද කිසිම අයිතිවාසිකමක් හෝ හැකියාවක් තමන්ට නැහැ. එචා අනුන්ගේ සීනි කරන්න යන්න එපා. අනුන්ගේ ගන්සවා බිස්නස් වලට අත තියන්න යන්න එපා. අනුන්ගේ නඩුව අහන්න යන්න එපා. වැඳලා කියන්න මේ මගේ නඩුවවත් විඳ ගන්න බැරුව ඉන්නේ. ඔබගොල්ලෝ දන්න ක්‍රමයට භාවනා කරලා බේර ගන්න මට ෆිනිෂ් කරන්න ඉඩක් නැහැ. දවසක් මේවා කියන නිසා මම බැනුමුත් අහන්න ඉඩ දීන නමුත් මේ කාරණා හිස්ට වෙනවා නම් බැනුමවත් තමයි. මල් අයියා කෙනෙක් ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කතා කරලා කියනවා අනේ ස්වාමිදරුවනි අපේ තාත්තා අපිට බුදුලී ඉතුරු කළා මැරුණා. ඒකට මගේ සහෝදරයා සියල්ල අල්ලගෙන බදාගෙන කනවා. ඒ නිසා එයාගේ වැදගත්කම පොලිසිය. එයාගේ වැදගත්කම ශීල බලධාරී. ඉතින් බලන්න මට අසාධාරණයක් සිද්ධ වුණේ අනේ සුදු සම්පුත් දේව පුත්‍රයන් වහන්සේ මට මේක විශ්ලේෂණය දෙන්නේ. යේසුස් වහන්සේ අර මනුස්සයන් අහන උඹ කවුද මාව පෙරක දෝරුවෙක් කිරුවේ කියලා. මම පෙරක දෝරුවෙක් නෙවෙයි. මම නඩුව අහන කෙනෙක් නෙවෙයි. ඉතින් අර මනුස්සයා කරන්නේ ඉස්සලා මේ පෙරක දෝරුවෙක් කරලා ඌට අනේ ගහන්න හදන.
අනේ ගන්න ඉසල කියන්නේ නැහැ මන්ට එන්න කෙලක දෝරකමක් අවුත් මට දීලා නැහැ. එතන ඒකට ගෙවලා ආණ්ඩුව කත්තේ ඉන්නේ ඒ කරගන්න බිස්නස් එක මහත් එක්ක ඉන්නේ. ඒ අනුකම්පාවේ රහිත කතාවක් නෙවෙයි. මේකේ යටි නූර අපි ළඟට hina වෙලා යහපු වෙලා ඉන හැම කෙනෙක්ම ඔය වගේ කන්තියක් තමයි අරගෙන ඉන්නේ. ඉතින් අපි එදෙන අපිට ලොකු තත්වයක් නෑ දෙන්න හදන්නේ. ඉසල පෙරක දෝරු කෝට් එක දාගන්නවා. ඊට පස්සේ නඩු විසඳන්න යනවා ඒක පාක්ෂිකව. ඊට පස්සේ අර මනුෂයා ගෙවන්න තියෙන කර්ම රාශියම තමන් යගේ දාගන්නවා. ඒ නිසා කර්ම વિશે ඒ වගේ අපි කියනවා ඒවට සදාචාරාත්මක ආචාර විද්‍යා පැත්තකෙමුත් අපි පරිස්සම් වෙන්නවා. ඒ වගේම පෙර කරපු කර්මයක් හෝ වේවා මේ වෙලාවේ කරන කර්මයක් හෝ වේවා ඒකට විපාක දෙනකොට ඒකට මුහුණ දීමේ ශක්තියකුත් හොඳට භාවනා කරපු එක්කනට භාවනා නොකරපු එක්කනට වැඩිය වෙනස් වෙනවා. ඒක හොඳට විස්තර කරන්න තියෙන නිසා බුදුරජාණන්සේ කර්ම විෂය නියතවාදීව නෙමෙයි දේශනා කළේ. බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා නියතවාදී කියලා එක අසවලසවල් කර්ම කිරුවොත් අසවලසවල් ජී වෙනවාමයි කියලා කියන්න ගත්තොත් ඒ කිසිම කෙනෙකුට නිවන් දකින්න ඉඩක් නැහැ. අපි ඒ තරම් නරක කර්ම කරලා තියෙනවා. කිසිම කෙනෙකුට කොටෙන්න ඉඩක් නැහැ. මේකේ තියෙන අන්තිම භයානක අන්තවාදී කතාව තමයි මේ දේවවාදී ආගම්වල කියලා තියෙනවා ඔබ දෙයයන් ආංශයට විරුද්ධව ඇදහිල්ලට විරුද්ධව කටේ සිගරොත් ඔබ සදාකාලික පහයට යොමු කරනවා කියලා. උට කිසිම ආය chance එකක් නැහැ. හරිම සදා එක සැරයක් තියන්න ආසිර බුබු වැඩ බලගන්න කියලා වර්ත වචකට වරද්ද ගත්තොත් සදාකාලික පයිටි මොඩ ඉන්න බෑ. බුදුන්ස කියනවා බුදුන්ස සඳහන් කළ තියෙන එහෙම දෙයක් මේ ලෝකේ නෑ ඔක්කොම විනාශ වෙනවා. මොම ආනන්තරි යක්ෂල කර්ණයක් කරලා තිබ්බත් මෙතන ලබනාත්මේ අලුතින් අවස්ථාවක් ලැබෙනවා. ඔබ පංචිල් කඩලා තිබ්බත් දසකුසල් කරලා තිබ්බත් ආනන්තරිය නොවේ නම් ඊගා චිත්තක්ෂණි සුද්ධ අවස්ථාවක් ලැබෙනවා. එමේ සුද්ධ අවස්ථාවක් නැත්නම් අපි ඔක්කොම දැනටම එක අපායට එක්ක දිවිලෝකතර තීන් වෙලා අමාරයි. එහෙම එකක් නැහැ. මේ නිසා අපිට මේ කර්මීය වේමත්තතාවය කියන එක කර්මයේ විවිධ විදියට බලපෑම විවිධ විදිහේ ක්‍රියාත්මක කරන හැටි දිහා අහඬ සිද්ධ වෙනවා. අහලා තේරුම් අරගන්න සිද්ධ වෙනවා. මුලින්නම් ටිකක් අමාරු වෙයි. මුලින් මේක අදහන එකක් නැහැ. මොකද අම්මල තාත්තලා අපිට බොරු ගොඩාක් උගන්වලා දීලා තියෙනවා. ඉස්කෝලේ බොරු ගොඩාක් කටක නිසා අපේ තාන ඉන්නේ මේ කර්ම කෙරුවොත් අනිවාර්යයෙන් මේ විපාක ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි දැනටම අපායට යන්න પાස්පෝට් එක හදාගෙන තියෙනවා. මැරෙන්න පමහ විතරයි තියෙන්නේ. ඒ සමහරු කියන අම්මෝ ඔය කොච්චර જાති කරවක්වත් මේ බුද්ධ කල්පණක් අපිට නිවන් දකින්න බෑ. සකයි මෛත්‍රී බුද්ධ සාධනවත් කරන්න පුළුවන්ද කියලා සකයි කියලා. අර තමන්ගේ කර්මයේ සමාදන් වෙමින් ඒකම කතා කරගෙන ජීවත් වෙනවා. ඉතින් මේ මනුස්සයට ඇත්තටම බෑ. කොහොමඩක්වත් බෑ. මොකද තමා විශ්ින් තමන් කෙලෙසගෙන තියෙනවා. අන්දීම කෙලෙසන්ද නෙවෙයි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. අන්දීම කෙලෙසන්ද නෙවෙයි සද්ධර්මයක් දේශනා කරන්නේ. අන්දීම කෙලෙසන්ද නෙවෙයි මේ සංඝ රත්නයක් ලෝකෙ පහළ වෙලා තියෙන්නේ. අන්දීම හිත කෙලෙසන්ද නෙවෙයි සීලය කියලා එකක් තියෙනවා. ඉතින් අපි දැන් බුදුන් වදාන ධර්මයේ අදහන සංඝයා අදහන සීලයක් අදහන පිටසක් වශයෙන් අපි බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන මේ කර්මයේ වේමත්තතාවේ බලලා පිච්ච කර්ම තියෙන්න පුළුවන් දැන් කරන කර්මයක් තියෙන්න පුළුවන් අපිට තියෙනවද මේකෙදි මේ බුදුහාමුදුරන්ගේ විශේෂ මධ්‍යම ප්‍රතිපදාව කියන බලවත් බේත පාවිච්චි කරලා අර කර්ම බලය අඩු කරගෙන අපි ගත්ත ශ්‍රද්ධා විරිය සති සමාධි බලය ඉදිරිපත් කරගන්න පුළුවන් ද කියන එක මේ සාකච්ඡාවට ලක් කරන්න මම හදාගන්නවා. ඉතින් ඒ වගේ සාකච්ඡාවක් එහෙම නැත්නම් ඒ වගේ ඉදිරිපත් කිරීම අමාරුයි සිල්ලත් සිල් නැති අත්‍යත් එක කතා කරා. දැන්ගම සිල් තියෙන දැන්ගම සීල සමාධි ප්‍රඥා පුරෝග කිනාට මේක රසමසවුලක් වෙයි. දැනටමත් සිල් නැතුව දුර්දාන්තව ඡන්දපරස වැඩ කරන කෙනෙකුට මේක කතා කරුවට ඒක තේරුම් ගන්න තරම් මානසිකත්වයක් නෑ ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. ඉතින් ඒක නිසා අපි හිතා ගන්න ඕනේ මේක බුදුහාමුදුරුව අපිට අවුරුදු 2600ක් ඉස්සෙල්ලා මමම අරමුණු කරගෙන දේශනා කරපු එකක්. මම මේ වෙනකොට දැන හෝ නොදැන සෑහෙන කාලයක් ගත කරලා තියෙනවා බුද්ධාමුදුරුවෝ කරු කරමින් බුද්ධානුස්සතිය කරලා ධර්මයේ ගරු කරලා තිනවා සංඝයා ගරු කරලා තිනවා සිල් රැකලා තිනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ රහසෙ වගේ අපිට මේ උගන්වන ධර්ම කොටස භාවනා කරන අපි අනිවාර්යයෙන්ම නිකන් යන්ත්‍රයක් සූත්‍රයක් බැඳගත්තා වගේ යන්ත්‍රයක් නෙවෙයි සූර්යයක් බැඳගත්තා වගේ අපි මේක පාවිච්චි කරනවා. අන්නේ පාවිච්චි කිරීම සඳහා සූත්‍ර දෙක තුනක් තියෙනවා. මේ කර්මයේ වේමත්තතාවය ගැන කතා කරනකොට මේ සූත්‍ර වලින් අපිට පුදුම විදිහේ නිවන් නොදැක්කට නිවන් දැක්කා වගේ සාන්තියක් ඇති කරලා දෙන්න පුළුවන්. මේ එක සූත්‍රයක් තමයි මේ සංඛ සූත්‍රය. සංඛ සූත්‍රය කියන එකේදී සර්වචන්නාංශයේ විවේකීව වැඩ ඉන්න වෙලාවක ආජීවක ශ්‍රාවකේ නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකේ සර්වචන්නාංශය කෙරේ උනන්දුවෙන් මේ සභාවට එනවා. එතකොට එහෙම ආපුහම සර්වචන්සි කවදාකවත් නිග්‍රහ කරන්නේ නැවක්වත් එයාට රිදවන්නේ නැහැ. බොහොම සාතරයෙන් බාර අරගෙන අහනවා ඔය තමන් ඔය වැඩ බහගෙන වැඩ කරන ශාසනයේ එහෙම නැත්නම් මේ නිගණ්ඨනාත පුත්‍ර ශාසනයේ පස්පව් කර්ම වේග නැත්නම් කලකල දේ ඵලඵල දේ කියන කර්මශකතා ඥාන සම්මාදිට්ඨිය උගන්වනවාද කියලා. හොඳ දේ කරොත් හොඳ දේ සිද්ධ වෙනවා නරක දේ වෙනවත් නරක දේ සිද්ධ වෙනවා කියලා අපි කර්මයේ කර්මඵලය කියලා තියෙනවා. නැත්නම් අපි මේ ශාසනය මේකට කියන කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා කම්මස්සකතා ධම්මසකතාවේ කියලා. ඉතින් මේ අපෝයෝ අපේ ශාසුන් වහන්සේත් අපිට කර්මයේ සෝකී කරගෙන ජීවත් වෙන බව තේරෙනවා. ඊට බුදුරජාණන් කියනවා තරහ නැත්තම් මට කරුණා කරලා ඔයගොල්ලන්ගේ ශාසුන් වහන්සේ කියන ක්‍රමයේ කියන්නේ. ඒකෝ කියනවා අපේ ශාසුන් වහන්සේ නම අපේ ශාසුන් වහන්සේ කියනවා සත්තු මරන්න එපා. සත්තු මරුවොත් ඒ කාන්තෙන් අපාගත වෙනවා. හොරකම් කරන්න එපා. හොරකම් කළොත් ඒ කාන්තෙන් අපාගත වෙනවා. කාමීච්ඡාචාරි කරන්න එපා. කියනොත් ඒ කාන්තෙන් අපාගත වෙනවා. ගුරු කියලා හිසචර පරිශෝධන කරන්න කියන්නේ යන්න එපා. ඒ කාන්තෙන් අපාගත වෙනවා. මත්පැන් පානය කරන්න එපා. ඒ කාන්තෙන් අපාගත වෙනවා. ඒ නිසා හොඳටම මතක තියාගන්න මේ පංචිල් කියන්නේ බෞද්ධ වැඩපිළිවෙලක්. මේ බෞද්ධ කියන්නේ මනුස්ස වැඩපිළිවෙලක්. අපි ඉතින් මේ පංචිල් ගත්තහම බෞද්ධයට විතරයි කියන්නේ කියලා. නමුත් මේකේ පේනවා නිගණ්ඨනාත පුත්‍ර දාසනේ. ඒ පහමයි. හැබැයි කියලා දෙන්නේ මේක කිරුවොත් ඒකාන්තයෙන් යනවා යම් බෞලන් වෙරිදි තන්තන් නියති කියලා. යා මේ නියගමන පාදයක් කරන යමක් යමක් බහුල කරගෙන ජීවත් වෙනවාද ඒ අනුව එයාගේ කර්ම ගතිය නීතිල් වෙනවා කියලා. ඒ කියන්නේ වැඩි වැඩියෙන් සතුන් මරන මිනිසයා සතුන් මරීමට සාධාරණ අපායකට වැටෙනවා. මරණම් කරන බහුල කරන එකන අපිට තේරෙන්නේ එහෙම ඒක කියනකොට. හොරකම් වැඩි වෙන බව හොරකම් කරන එක නේ හොරකමට අදාළ ඒ නිරයට යොමු වෙනවා. ඒක තමයි මෙතන බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ කර්ම වේමත්තතා කියනවා. සමහර කර්ම නිරයට යොමු කරනවා. සමහර කර්ම ප්‍රේතනිකායට යොමු කරනවා. සමහර කර්ම තිරිසන් යෝනියට යොමු කරනවා. සමහර කර්ම මනුෂ්‍ය යෝනියට යොමු කරනවා. සමහර දේවනිකායට යොමු කරනවා. ඉතින් මේ විදිහට එතෙන් ගියාම මේ පාරවල් හයක් තියෙනවා. ඒ හයෙන් අර තමන්ගේ ටිකට් එක තියෙන පාරට යනවා. ඉතින් ඒ නිසා යමක් යමක් බහුල කරගෙන ජීවත් වෙනඳ ඒ අනුව ජීවත් කර්ම යොමු කරනවා කියලා එයා කිව්වට පස්සේ බුදුචානන්සේ බුදුම උපහාසාත්මක ප්‍රකාශයක් කරනවා. බුදුචානන්සේ සඳහන් කරන එන එක එකක්වත් අපායට යන එකක් නැහැ කියලා. ඉතින් ඒකට මේ පේන තියෙන්නේ අර බුදුචානන්සේ යමක් යමක් බහුල කරගෙන ජීවත් වෙන නම් ඒ අනුව කර්මය ගතිය තීන්දුව වෙනවා කියන එකට උපහාසාත්මකව කියනවා. ඒකලා අර ප්‍රකාශය කරලා එහෙමනම් කිසි කෙනෙක් අපායට යන්නේ එකක් නැහැ කියලා අර මනුස්සයෙන් ප්‍රශ්න අහනවා. අපි හිතමු සතුන් මරන මිනිහෙක් කියනවා. ඒ මිනිහා උදේ ඉඳලා හැන්ද වෙනකම් පැය 24කින් සතු මරන්නේ කොච්චර වෙලාවක්ද? පැය 24ම සතු මරනවාද? නෑ මිනිහා දවසකට සති දෙකකින් මරන්න ඉඩ තියෙනවා. විනාඩි දෙක තුනක් එකට ගත කරන්න ඉඩ තියෙනවා. ඒතකොට බුදුහාම කියනවා වැඩි වේලාවක් ගත කරන සතු මරන්නද නැතුවට? ජර්මන්සෝගේන සතුන් මරන්නේ කැසෙන් අපි නම් කරන මිනිහක් පවා පැය 24 න් වැඩි වේලාවක් ගත කරන සතුන් මරන්නේ නෙවෙයි. ඒක හොරකම් කරන මිනිසෙක් අරගෙන. එතන ජා හොරා. සත්‍යේ නම් ගිය හොරා. වැඩි වේලාවක් ඉන්න හොරකම් කරමින්ද නැද්ද? එසට උඹ කියන විදිහට වැඩියෙන් කරපු දෙයක් නම් යොමු වෙන්නේ එතන ජා හොරකම් කරන දිලිල අඩුයි. කාමීච්ඡාචාරය කරන. ඕක හැම වෙලාවෙම කර කර ඉන්න බෑ. කෙරුවා. ඊට පස්සේ වැඩි වේලාවක් ඉන්නේ ආයසරයක් නිකං ජෝතනිය කාමීච්ඡාචාරය කරන මනුෂ්‍යරව කාමීච්ඡාචාරය කරන බහුල කරන බෞලිකත කරන්නේ බුරු කියන මිනිහා කියලා කියන මිනිහා හිස්සතන කතර වශයෙන් බොන මිනිහා කතා කරලා කියන එක එක්ක ඔය අකුසල කරන බහුල කරන ජීවිතය ගත කරන්න බෑ මේ එක්ක තපාය යන ඉසුදාර මනුෂ්‍ය බෙල්ල පාත් කර ගන්නවා ඇත්ත තමයි ඉතින් අපේ නායකයා කියලා කියන්නේ යමක් යමක් බහුලීකත බහුල කරනවා නම් ඒ අනෝ යනවා කියලා. ඉතින් අපේ දවස පුරා කර්ම රැස් නොවෙනවා නෙවෙයි. නමුත් වැඩිපුර කරන්නේ මේක නෙවෙයිනේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා සඳහන් කරනවා ඔබ උඹේ ශාස්ත්‍රඥ වහන්සේ අදහගෙන යමක් යමක් බහුල කරොත් ඒ අනෝ ඒ ගතිය නිදහස් ඒ කතිය නියම වෙනවා කියන අදහසේ මිත්‍යා දෘෂ්ටි ඉඳගෙන සතෙක් මරුවට පස්සේ අපාගත වෙනවා කියන අදහුවොත් උඹ ඒකාන්තයෙන්ම අපාගත වෙනවා. එයාගේ අදහිල්ල හැටි. නමුත් තර්කයට දැම්මොත් ඕක පච කරන්න පුළුවන්. ඕක බොරු කරන්න පුළුවන්. කියලා එතනින් නතර කරන්නේ අරවචනස කියනවා මහණෙනි මේ ලෝකේ කලාතුරකින් සම්මා සම්බුද්ධ ජානන වාසිය තමයි පහළ වෙන්නේ. උන්වහන්සේත් කර්මේ සහ කර්මඵල ගැන කතා කරනවා. කොහොමද උන්වහන්සේ මහත්තුන් ඥානකම්පාවට සතුන් ක්‍රියානුකම්පාවෙන් කර්මේ සහ කර්මඵල කියලා දෙන්නේ? උන්වහන්සේත් කියනවා සතුන් මරන්න එපා, ඒක ලැජ්ජාසහගතයි නුකල යුත්තා. වරකම් කරන්න එපා, ඒක බුදුහාමුදුරු බුද්ධාචාර්ය මහන්සලාගේ කරන්න යන නුකල යුත්තා. කාමීත්‍යචාරය කරන්න එපා, බුරුකිනන් හිසචර කියන්න එපා, මත්තන් බාණේ කරන්න එපා, නැත්නම් දසක්සල් කරන්න එපා. ඒ නිසා ඒක බුද්ධාචාර්ය මහන්සලාගේ කරන්නේ ඒක නොකල යුත්තක් කියලා. එහෙම කියලා ප්‍රමංශය අපායට විනිශ්චය කරන වෙනුවට බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් උද්ධහාජ උත්මෙන් වහන්සේලා සතුම් මෙරීම හොඳ නෑ කියලා ඒක තුච්ච කරලා කතා කරපු නිසා. බුදුහාඳුරෝ විසින් යෝජනා කරන්නද මෛත්‍රිය කරන්න පටන් අරගත්තා. මේ වචනේ අදාහගෙන බුදුහාඳුරෝ කියපු නිසා. අනේ මම මෙතෙක් කල මේකත් දන්නේ සතුම් මරමින් හිටියා. ඒ නිසා මම මේ වෙනුවට බුදුහාඳුරෝ දෙනවනේ සාධනීය පැත්තක්, හරි පැත්තක්. මොකක්ද හරි පැත්ත? සීළු සතුන් කෙරෙහි මෛත්‍රිය වැඩි. මේ නිසායි මනුෂ්‍යයන් මෙත්තා චේතු විමුක්තිය වඩලා යම් දවසක බැලූ බැලූ දිශාවට, එහෙම නැත්නම් නැගෙනහිර දිශාව, බටහිර දිශාව, උතුරු දිශාව, දකුණු දිශාව, දස දිශාවටම මේ මෛත්‍රිය පතුරවන්න පුළුවන් තැනකට ආවොත් එයා ඒ කරපු ප්‍රාණඝාත කුසල කර්මයේ පුංචි වෙලා මෛත්‍රියේ මේ චේතෝ විමුක්තිය බලවත් වෙච්ච වෙලාවේදී සමහර විටක මේ ජීවිතේම රහත් වෙන්නත් ඉඩ තියෙනවා. නැත්නම් අර කරපු අකුසල කර්ම දියාරුවෙදී ඉඳී තියෙනවා. හැබැයි ඒ තරමටම මෛත්‍රී බලන්න. ඒ වගේම හොරකමක් කරා නම් ඒ මනුස්සයා පුළුවන් තරම් දන් දෙනවා. දන්නවා මම මෙතෙක් කල නරක මිතුරන් ඇසුරු කරපු නිසා නොදැනුවත්කම නිසා කෙරුවා. අනිවාර්යයෙන් මේකට මට ගිවන්න වෙනවා. ඒ වෙනුවට බුදුහාමුදුර අපිට සාධනීය වැත්තක් වෙන්න. දන් දීලා. ඊට පස්සේ මේ මනුස්සයා අප්‍රමාණ විදිහට දන් දෙනවා. දන් දෙන්න පටන් ගන්නතර පස්සේ අර කරපු අකුසල කර්ම ධර්මෙද දිලිසෙන හඳ වගේ කුසල කර්මේ බලවත් වෙච්ච ගමන් තරු එළිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ අකුසල කර්ම සියල්ලම බුදු දඥාන් විශ්වාස කළා විශ්වාස කළා කියනවා. ඒ නිසා යම් කිසි විදිහකට ඔබ තේරුම් ගත්ත නම් ඔබ දැන නොදැන මෙතෙක් කල මේ වැඩ කරා. ඒක බුද්ධ ආදී උත්තරිනාසල අගය කරන්නේ නීචයි. ඒ වෙනුවට බුදුහාඳුරෝ ඔබ අපායට විනිශ්චය කරන වෙනුවට කියන මේ දේ ඒ වෙනුවට හිලව්වට කරපන්. අන්නේ හිලව්වට කරන දේට පණ දීලා, උර දීලා, ලය දීලා කරන්න පටන් අරගත්තොත් ඒ කිනාටම තේරෙන පටන් අර ගන්න වෙලාවක අර අකුසල කර්ම ටික ලේන වෙච්ච, නිලීන වෙච්ච තරුවගේ වෙලා කරන කුසල කර්ම ටික හඳ වගේ ඉර වගේ බබලන්න පටන් අරගන්නකොට හරව නැතුව නෙවෙයි නමුත් මේක බලවත් වෙනවා. ආන්නේ බලවත් වීම තේරුම් අරගත්ත දවසට මේ මනුෂයා බුදුන් කියන්නේ සියලු පව් කරන්නන් කෙරෙහි පවා මෛත්‍රී කරන. සියලු සත්‍යයන් කිසිම වර්ගයකින් වෙන් කරන්නේ නැතුව කරන මහා කරුණාවක් සහිත කෙරේ. මුන්නාංශයේගේ ඒ පුරුෂකම් සාර්ථී ගුණයේ මගේ ඇඟට වැදිච්ච වෙලාවේ ඉඳලා අඟුලිමාලය පවා කොහොමද කියන්නේ මහේශාක්‍ය මහරහතන් වහන්සේ කෙනෙක් කරගන්න බලවා. කවදාකවත් තෝ කාල කන්‍යයි කියලා පෞකාරයට ගල් ගැහිීමක් බුද්ධ ශාසනයේ නැහැ. ඒක නිසා අපි අපිටත් මේක ලොකු පාඩමක්. අපි දැන් ඉන්නේ සත්පුරුෂය ආශ්‍රය කරමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, බුදු දන්න සංඝ ආශ්‍රය කරමින් සීලයක පිළිපදලා. පව නොකරනවානේ. කෙරිලා ඇති අනන්තවත්. නමුත් මේ හයිවේ එකේ එහෙම නැත්නම් මේ ප්‍රධාන මාර්ගය හම්බෙච්චාම කොන්දේසි විරහිත මේ දේ කරගෙන යනවා නම් අර ඔක්කොම තුනී වෙන්න පටන් ගන්නවා. ඉතිහාසයෙන් මං කැමති මමත් මේ වගේ අඟලි වාල කෙනෙක් නිසා මට තේරෙනවා හොඳටම කාරණාව බුද්ධ ශාසනයේ වැඩුවණන් වැඩිවේ චණ්ඩාශෝක රජුරෝයි දුට්ටගාමිනී කියලා දුෂ්ට ගාමිනියයි තමයි බුද්ධ ශාසනය වැඩි. ඒ මිස ඇති වෙන්න බව කරලා දින ඕගොල්ලෝ හිතා ගන්න බැරි වෙන විදිය. ඊට පස්සේ බුද්ධ ශාසනයට ගියාට පස්සේ ඕගොල්ලෝ හිතා ගන්න බැරි විදියට ශාසනය කටයුතු කරේ අර කරපු පව් වල ගැම්ම නිසා. එයාට ආය අලුතෙන් කියලා දෙන්න ඕනේ ආ දැක්කල ඒ පිට කැපුවා. එයා දැක්ක බඩදරුවමලක් කැපුවා. දැන් ඊට පස්සේ මෛත්‍රී කරන්න ගත්තාම උදේ ඉඳලා හැන්ද වෙනකම් මෛත්‍රී කරන ලද්දාකටම මෛත්‍රී කරන මිනිසෙක් වගේ එහෙම නෙවෙයි. අර වගේ බරපතල අකුසලයක් කරපු මිනිසයාට මෛත්‍රිය වදිනවා, බොක්කටම වදිනවා කියලා මගේ වචනෙන් කියනවා. බොක්කෙන්ම කරන්න පුළුවන්. මොකද එයා දන්නවා කරලා තියෙනවා. අන්නෙවෙනි වෙනසක් ඇති කරගෙන මෛත්‍රී කරන මිනිසයාට නිග්‍රහ කරන්න එපා. පුංචි කළ සලකන්න එපා. මොකද අපි පව් කරලා නැත්නම් අපිට මේ පින් කිරීමට ගැම්මේ නැහැ. පව් කරපු මිනිසයාට හොඳට තේරෙනවා අපේ මුළු සමාජෙම පව්කාරයට ගල් ගහන සමාජයක් තියෙනවා. ඕක කොහෙද කරන්නේ? ඕක මන් දන්නේ නේ. ඉදා ඉඳලා හොරකම් කරපුවා ඌට කොහෙද පන්සල් පලාතේට දෙන්නේවා. ඉම්පෙක්ටිරෝ සල්ලි දාන්න බෝ කසල්ලි දැම්මොත් එමේ ඒ සල්ලිත් කුණු වෙනවයි කියලා අර පවු කරපන්න සෑ පවු කරකට ගල් ගන්න කතාවක් තියෙනවා. මෙතන සර්වත්‍රාංශයේ ඒ සංඛ සූත්‍රය සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් ඒ විදිහට බුදුහාමුදුරන්ග මේ සාධනීය ධර්මේ නැත්නම් කර්මේශා කර්මඵලයේ අදාහගෙන මම ඉතින් මේ තරම් පවු වෙලා තියෙනවා මේ ප්‍රමාණ වශයෙන් දන්නවා. ඊට පස්සේ මම මේකේ බලේ බිඳින්ද මේකේ සාන්ද්‍රතාවයේ තනුක කරන්න ඊට වැඩිය බරපතල කුසල කරන්න ඕන කියන එක හරියට දැනගෙන පාවිච්චි කරොත් ඒ මනුෂයා ශාසනයට විශාල සේවයක් කරන තමන්ගේ එකම ජීවිතයක් ඇතුළත විශාල පරිවර්තනයක් කරන බුද්ධ ශාසනයට පණ දෙන එහෙම නැත්නම් ධර්මයේ සජීවී කරන පුද්ගලෙක් වඩපත් වෙනවා. නමුත් මට සාධාරණ සැකයක් තියෙනවා බෞද්ධෙක් කවදා හරි මේ විදිහට ඒ වගේ හැදෙන මිනිහෙකුට අනුකම්පා කරයිද කියලා. කරන්නේ කොම් කරන එකමයි කරන්නේ. පෞකාරයට ගල් ගහන එකමයි කරන්නේ. කරුණා කරලා භාවනා කරන්නන් වශයෙන් කදාකත් ඒ විදිහට කවුරක්වත් කොම් කරන්න එපා, වෙන් කරන්න යන්න එපා, දෙන්න පුළුවන් නම් අත දෙන්න. එයාට තේරෙන්නේ නැති උනොට කමක් නැහැ. තාම අකුසල කර්ම කරගෙන ගියාට අපිට කරන්න දෙයක් නැහැ. මොකද මේ මිනිසයා කරපු අකුසල කර්ම තමන්ගේ මල්ලේ දාගන්න එපා. දාගන්නේ තමයි මේ මිනිහට බැනිල්ලින් ගැහිල්ලෙන් කරන්නේ. බුදුරජාණන්සේ කිසිම තැනක ඉතිතාවත්ම දක්ෂෝ පේනෝනේ අඟුලිමාලට උතුරු ජනනාශය කරපු වැඩි කිසాగෝතුමිට කරපු වැඩි පටාචාරාවට කරපු වැඩි ඒ වගේ කිසිම සාසුන් වහන්සේගේ ඉතිහාසික සඳහන් වෙච්ච නැති වැඩ ඉති අපිම දාගත්තොත් මෙතන ඉන්න එක්කෙනෙකුටවත් කියන්න බෑ අපි ශුද්ධවන්ත ජීවිතයක් ලැබුවා ශුද්ධ පරිශුද්ධ උත්පත්තියක් ලැබුවා කියලා අපි ළඟ තියෙනවා ගෙනාවා. නමුත් අපිට මෙච්චර ලස්සන බුද්ධ ධර්ම සංඝ කියන ත්‍රිවිධාත්මය හම්බ වෙච්ච වෙලාවේ ශාසනය හම්බ වෙච්ච වෙලාවේදී නැවතත් එපා තෙපරමාන කඩාගෙන ගියොත් ඒ අඟුලිමාල හාමුදුරනේ බුදුහාමුදුර කිව්වේ මොකද්ද? අඟුලිමාල ඔබට මේ ආත්මේ නිවන් ලැබ ගන්න බැරි වුණොත් ඔබ දැන දැන දැක දැක 999ක් කැපුවා ගණන් නැතුව මෙච්චර කැපුවා ඔබට බුද්ධාන්තර කීයකින් ගොඩ එන්න වෙයිද දන්නේ. ඒ නිසා ඔක්කොම කාගෙන ඔබ ඉවසගෙන මේ ජීවිතේ නිවන්ම ලැබපන්. එතකොට මොකද වෙන්නේ? කර්ම වලට. කර්ම අහෝසි වෙනවා. අහෝසි කම්ම බාටපත් වෙනවා. කොච්චර ප්‍රදේශයක් අහෝසිකම්ම වෙන්නද අඟුලි මාට නම් එකක් මතක තියානින්න වෙන කිසිම හාමුදුරුවෙකුට නැතරම් දුක් පීඩා රාශියක් මේ ජීවිතයේ අඟුලි මාට ඛණ්ඩ සිද්ධ වුණා විඳින්න සිද්ධ වුණා මේ ස්පර්ශය ගෙවෙන වෙලාවේ අඛණ්ඩව ස්පර්ශය දිහා බලන්න චේතනා ගෙවෙන වෙලාවේදී ඒ චේතනා මේ සත්තු කනම බනිනවා කැද්දද්ද ඇහෙනවා වේදනා දෙනවා හිතවිලි එනවා කොහොම හිතවිලි එනවද අඟුලි මාත තමන් අර ලේපිට කපපුවා දකින්නකොට නමුත් එයා දැනගත්තා මෙව්ව ලොකු කරගෙන අර කිවිමින් පවතිනා වූ ආනාපානේ පාවා දුන්නොත් අපායි ආයි බුද්ධාන්තර ගානකට එන්න බෑ නිසා කාටවත් චෝදනා මොකුත් නැහැ පපුව අත ගා ගන්න ඉවසපම් පපුව කියන භාවනා කරන එකයි තියෙන්නේ. ඔයගොල්ලෝ ඉච්චර අඟුලි මාල කම් වැඩකොල්ල නැහැ. ඔයගොල්ලන්ටත් එන්න ඕනේ. අන්නේ එනකොට කරුණා කරලා කාටවත් චෝදනා කරන්න එපා. කැතයි ගේමට කැතයි. ගේමට කැතයි. ඉවසාගෙන කරන් දෙන්නේ දැන් මට ආනාපානෙ ගෙවීමේ පවතිනවන මඳුරෝ කාවයි. මිනිසු කැහපුවායි. වේදනා පළච්චාවයි. ඉතිවිලි ප්‍රමිනිච්චාව ඉවසාගෙන ඉන්න පුළුවන් නම් අඟුලි මාලට පින් සිද්ධ වේවා අඟුලි මාලට පින් සිද්ධ වේවා කියලා කියන භාවනා කරන එකයි තියෙන්නේ. එතකොට අපි මේ ගෙවම් කරන කර්ම නෑ අපි කිම අලෝසි කරන කර්ම කොච්චරද කියනවනම් ඒක පිළිබඳව පොඩි දඩයක් බුදුජානකසේ අපිට නියම කරනවා. යම් කිසි කෙනෙක් මේ ditth dhamma vedaniya වශයෙන් මේ karma gevendena velada yatapat kalot එයා අපාගාමි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඉවසාගෙන ditth dhamma vedaniyena karma ඉවසාගෙන හිටියොත් නිවන් ලැබුවොත් නැත්නම් සෝවාන් වුණොත් ඒ කර්ම විපාක මට්ටමට යන්න නොදී මේ ආත්මෙදිම ප්‍රතිසන්දෙනවා. එතකොට ගෙවන්න වෙන්නේ හතෙන් කර. විපාක වුණොත් හතරය ගෙවන්න. අපි මේ පස්සට දානවා කියලා කියන්නේ ඔක පැහැඳ ඉඳ තියෙනවා. පැහැඳ ඉඳ කිව්වොත් හතරයක් ගෙවන්න වෙනට වඩා බොහෝ කොහොඳයි. කර්මය චිත්ත ධම්ම වේදිනී වශයෙන්ම ගෙවන්නේ. ඒ නිසා පැමිණෙන දුක් කෙනෙකුට හිතන්න තියෙනවා මේක පස්සට දාලා සංසාරෙට දුන්නොත් අපායට වැටුනොත් මේක හත් ගුණයක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ බොහොම ලේසි අමාරුයි තමයි මේක කහාගෙන යන්නේ. ඒක නිසා ඒ සමගාමි වෙන සූත්‍රවල සරුවචන්සේ සඳහන් කළා තියෙනවා අන්න එහෙම භාවනා කරන කෙනා සමන් දුකක් වෙනකොට අසාධාරණ චෝදනාවක් වෙනකොට අපහසුතාවක් වෙනකොට කල්පනා කරන්න ඕනේ මේ කර්මය දැන් මෙතනදීම ගෙවෙන්නයි හදන්නේ. අලුතෙන් කර්ම රැස් නොකර ප්‍රතික්‍රියා නොකර මම මේකට ඇස්සත්තේ නමුත් අන්දේ කුසේ ඉඳලා මේ කර්මයට ගෙවෙන්නා. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ ඉඳලා මේ කර්මයට ගෙවෙන්නා. මට දැනෙනවා හොඳටම දැනෙනවා ඒ වෙනකට නොදැනෙන කෙනෙක් වගේ අන්තභාගයෙක් වගේ ඒක වෙලා මම ගෙවෙන්නා. මට හොඳවට ඥානයක් තියෙනවා තේරෙනවා මේ කියන දේ. නමුත් මෝඩයෙක් වගේ බම්මණෙක් වගේ ඔය කට අරගෙන බලා ඉන්න මෝඩෙක් වගේ කර්ම ගෙවෙන්නා. එහෙන් බැන්න මලමිණියක් වගේ ඉඳලා බැරිව නම් මලමිණියක් වගේ වෙන්න නම් මේ ගෙවෙන්න නම් මොකද ඔය කතා කරන එකනත් එක නෙවෙයි ගනුදෙනුව තියෙන්නේ අර ගෙලිමින් පවතින ස්පර්ශයේ එහෙම අන්දරේ චේතනා පහල නොකරගත්ත හිත චිත්ත සංතානේ එහෙම චේතනා දෝ යන්දරේ සංස්කාර ඇති නොකරන්න ගත්ත අදිෂ්ඨාන දිගතෝම යන්දරේ අලුතෙන් කර්ම රැස් වෙන්න පුළුවන් මේකට මනාපමනාප පහල වුණොත් අනේකට මම මීට වැඩිය ගෙවන්න වෙනවා ඒ නිසා වෙච්ච මෝඩකම් දෙන්නට සැරියේ ආය මෝඩකම් නොකරම් මරියේ කියලා කතාවක් අපි පැත්තේ තියෙනවා වෙච්චකට කමන්නේ මේ පිට ආය කරගන්න එපයි කියලා කාගෙන යනවනම් අන්න ඒ බුද්ධලයාට යෝගාවචරයක් කියයි ආතාපි සංකලස්තවන වැර ඇති යෝගාවචරයක් කියලා කියනවා ඉතින් මේ වගේ කර්ම දුක් කරදර කංකටළු පමිනෙනකොට ඒක ditth dhamma vedaniya වශයෙන් ගෙවන එක උපපජ්ජ වේදනීය වශයෙන් හත් ගුණයක් ගෙවනට වඩා ලේසි කියලා දැනගෙන යෙදෙන්න පුළුවන් එකම මනුස්සය යෝගාවචරය විතරයි. බෞද්ධයෝ මේක දන්නේ නැහැ. බෞද්ධ කරන්නේ මේ කර්ම එනකොට ඒකට වෙන වෙන දේවල් වලින් මග අරවන්නා. මග අරලා පස්සට දාපු ගමන් වෙන්නේ මොකද්ද? ඒක පැහැවලා මල් පිපිලා පැහැදුනට පස්සේ හත් ගුණයක් ගෙවන එහෙම නැත්නම් අපරාපරිය වේදනාවක් වශයෙන් සංසාරේ පුරාවට ගෙවන්නේ. ඒ නිසා පැමිණි දුක් පැනිරහයි කියලා සිංහලයන්ගේ කතාවක් තියෙනවා. කරා පැමිණිච්ච දුක් අපි මේ විඳවන්නේ මොකටද? ලාභයකට, සත්කාරයකට, සම්මානයකට, සිලෝකට නෙවෙයි. මේ කර්ම ගෙවන් කිරීම. මේ පැමිණිච්ච ටික අපිට දැවෙන උච්ඡන්න පණිවිඩයක් වෙනත් තියෙනවා. අපි ඒක අපේ හැකියාවන් යොදවලා ඇත්තකට ගිරුවයි කියලා කියන්නේ ඒක පැහැන්නේ දැරලා කර්ම බාහිර කරනවා ආ විශේෂයෙන්ම ධිට්ඨ ධම වේදිනේ උපපච්ච වේදිනේ කර්ම බාහිර පත්තුන හත් ගුණයක් ගෙවන්න. ඒ නිසා යෝග කර්මයේදී යම් දුකක් පැමිණෙනවා නම් මහසිසාරෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා බරපතල විපස්සනා ඥානයකට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ නිසා ඒ දුක හරහා දුක විනිවිදලා පුළුවන්තරම් අරමුණ පවත්තා. පුළුවන්තරම් චේතනා ඇති කරගන්න නැතුව හිත පවත්තා. පුළුවන්තරම් කර්ම රසණ කරයි තිත පාත්තන්ට අபிසංචේතනික විඥාන පහළ වෙන්න දෙන්නවා. අසංස්කාරික නැත්නම් මේ අචේතනික හිතවිලි පහළ වෙයි. ඒක අபிසංස්කරණය කරන්න යන්නේ. ඇයි මට මේ මිනිහා මේ වෙලාවේදී බලන්නේ? මම මේ කරදරයෙන් ඉඳි මගේ මොකටද මේ කරදර වෙන්නේ කියලා නඩු බැරි. නඩු අහන්න ගියොත් චේතනා පහළ වෙනවා. ආහනේ පහළ නම් පැමිණි සෑම දුකක්ම ඉවර වෙන්නේ විපස්සනා ඥානයෙන්. ඔය පුරුම පන්දි ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සඳහන් කළා කියනවා භාවනා කරද්දී දුකක් පැමිණුණොත් ශිරි දෙවුදුව ගෙට වැඩියා කියලා මතක තියාගන්න කියනවා විපස්සනා කරන අය. අනික හැම කට්ටියම කරන්න හදන්නේ දුක එනකොට පැත්ත කර කරන්නේ. මොකද ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ කර්මය සහ කර්මඵල නීති අනුව නිකන් අහන එහෙම කරන්න බෑ. ඔය ගෙවන් කරන්න පුළුවන්. ගෙවන් කරන්නේ මොකද්ද? ඒක හරහා ඒක හරහා යන්නේ කොහොමද? ඒ වෙලාවේදී ඉදිරිපත් වෙලා තියෙන අරමුණ පනවාගේ සමාදන් වෙලා ඒකම හිත පවත්තන්න ඕනේ. අරව ඇහුනට ඇහුන් නැතුව වාගේ, දැක්කට පෙනෙන්නේ නැතුව වාගේ, දැනුනට නොදැනෙන්නා වාගේ, ඇඟට මොනාට පණ නැති කෙනෙක් වගේ ඉඳගෙන බේරගත්තොත් ගියා. නැත්තම් වෙන්නේ මොකද්ද? ඒක බීජ බවට පත් වෙලා දියුණුවට පත් වෙනවා. ඒ නිසා සර්වඥාන්සේ අර ලෝණ සූත්‍රයේදී සංඥා වාචලයන් කතා කරලා අහනවා. මානමේ පුංචි දීපීරිෂයක් කන්නේකට ලුණු කැටයක් දැම්මොත් ඒ ලුණු කැටේ අර දීපීරිෂයේ තියෙන වතුර ලුණු රස කරන්න පුළුවන් වෙයිද? ඉතින් සංඥා ගන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ යනවා ලුණු කැටය යන ගංගානංගකට දැම්මොත් ගංගානංගගේ වතුර ලුණු රස වෙයිද කියලා. සංඥා කියන නෑ කියලා. ඇයි ඒ? අර ලුණු රසයට සාපේක්ෂව ගංගානංගගේ වතුර වැඩි. ඒ නිසා ගංගානංගකට මොකක්වත් වෙන්නේ නෑ. ඒ වගේ තමයි බරපතල අකුසල වල යෙදී ඉන්න මිනිස්සයා පුංචි අකුසල කර්මකින් පවා අපාගත වෙනවා. මුචි විශාල කුසල කර්මකින් ආදී පුංචි අකුසලයක් සිදු වුණාට අර ගංගානංගකට දාපු ලුණු ඇටේ වගේ වෙනසක් වෙන්නේ නැහැ. යා ඒ දිවිලෝක යනවා. ඉතින් කෙනෙක් බලා ඉඳිනවා මේ කර්මික කරපු මිනිස්සයා අපායේ ඒ කර්මෙම කරපියා කමෙන්න දිවිලෝකේ. මොන සාධාරණද මේකේ තියෙන්නේ? මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද මේකේ තියෙන්නේ? බුදුහාමුදුරුවෝ මේ පටලවාගෙනද කතා කරන්න කියලා කියනවා. බුදුරජාණන්ජි කතා කරන්නේ මුළු චිත්‍රයම බලලා. නමුත් මේ චිත්‍රය හැසිරීමේ ශක්තිය, මේ චිත්‍රය තමන්ගේ වාසිත ගැනීමේ ශක්තිය හැම බෞද්ධයාටම නැහැ. මොකද හැම බෞද්ධයෝ රවුම හතරස් මනසක ජීවත් වෙන්නේ ඒක කෙරුවොත් ගෙවන්න ඕන කියලා. ඒ හැම දෙයක්ම ගන්නේ තමන්ගේ හිත වත්ත ගන්න. තමන්ගේ හිත නැති බැරි සංඥාව ගන්න. ඒ නිසා මේ සංඛ සූත්‍රයේදී බුදුරජාණන්ජි සඳහන් කළ තියෙන යම් කිසි කෙනෙක් කියවෙන මොඩ අදහසක කිව්වොත් ඒ මනසට ඇත්තටම අපාගත වෙන්නේ. එනිසා අපි භාවනා කරන හැම චිත්තශක්තියක් පාසම හිතන්න ඕනේ අපි මේ කවුරුවක්වත් හිතන්න බැරි කර්ම ශක්තිය පවා මේ සති බලයෙන් මේ භාවනා බලයෙන් අපි මෙලෙක් කරලා අපි ඒක අඹලා අපිට ඕන විදිහට හදාගත්තට පස්සේ අපිට බුදුහාමුදුරුව ඇර ධර්මය ඇර සංඝය ඇර සීලය ඇර වෙන්න මොනම දෙයකින්වත් අපිට ඇති සරණක් නැහැ. අපි භාවනා වැඩ පිළිවෙල ඉවරලා ගිහිල්ලා මොකද කරන්නේ කියලා හිතන්න. බුදුහාමුදුරු මුදී ඉඳලා ඇන්දරක කල්පනා කරගෙන ඉඳීද? ධර්මයම කල්පනා කරගෙන ඉඳීද? අපි හිතනවා ඒක හරියන්නේ නැහැ. බැංකුවේ බැලන්ස් එක කොච්චරද කියලා දන්නේ නැහැ. ඒක වැඩි වුණොත් නම් කොන්න ආර්ථික ස්ථාවරයක් ලැබේ. මොන දේශපාලනඥයකින් අපිට යම් කිසි පන්දමක් ගන්න පුළුවන් තුන දේශපාලන බලතලයක් ලැබේ. ඔන්දේ විශාල දාන දීලා අnder පාගෙන පොහොත්තර දෙක තුනක් ගහගත්තු තුන සමාජයේ තනක් ලැබෙයි කියලා ඉතින් පුදුමාකාර එළවිල්ලක් නැදී කරුඹ එකෙක්ක සන්තෝෂෙන්නේ නැහැ. නමුත් සරුවචන්සේ මෙතෙන්දි කියනවා මේක තේරුම් ගන්න අමාරුයි මොකද මුළු ලෝකෙම අනිත් පැත්තටලා ඉන්නේ කිසි. නමුත් මේක තේරුම් ගත්ත මනුස්සයාගේ ඒ තේරුම නැති කරන්න ඒ තේරුමට බාධා කරන්න මොනම බලවේගයක් නැහැ. මම නැවතත් කියනවා මේ විදිහට ඒ සම්බන්ධයෙන් බලනකොට වැරදි වැඩියෙන් කරපු මනුස්සයට හොඳට බන තියෙනවා. හොඳට බන වැඩ ගන්නක් පුළුවන්. ඒ මනුස්සයාට බුදුහාමුදුර කරටත් අත දාගන්න. හොඳට මතක තියාගන්න මේ ශාසනයේ තියෙන්නේ අන්න එහෙම තමන්ගේ වැරද්ද ප්‍රමාණ කරගත්ත මනුස්සයාට සහන් එළියක් වෙනසක්. ඒ මනුස්සයාට අශ්‍ර සිල්ලක් වෙනසක්. එහෙම නැතුව මේ සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්න කතියට ඕකේ මහා ලොකු දෙයක් නැහැ. ඒ නිසා විපස්සනාව තියෙන්නේ මේ විපස්සනා කියන ආයුධය තියෙන්නේ ඉතාමත් රැඩිකල් වාදී කල්පනාවක් තියෙන මනුෂ්‍යකර ප්‍රමාණය. ඉතාමත්ම තීක්ෂණ කල්පනාව, විප්ලවීය කල්පනාවක් තියෙන මනුෂ්‍යයාට අර තියෙන හැම වැරද්දක්ම හොඳ පැත්තට දාගත්තට පස්සේ කවුරු ආවත් කවුරු මොන જાතියෙන් අර්ථකථන දෙන්න කොට ගත්තත් මේ මනුෂ්‍යයා දන්නවා මම මේක කරලා බලලා වැරදුනත් මම බාර ගන්නවා, හරි ගියත් මම බාර ගන්නවා කියලා කර්මය පවා වෙනස් කරන්න පුළුවන් ශක්තිය මේ තියෙන සතියේ ඉතින් මේ ශ්‍රද්ධාව විරිය සතියේ සමාධිය ප්‍රඥාව තියෙනවා කියලා තේරුම් ගත්තට පස්සේ ඒ මනසේ හැම චිත්තක්ෂණයකම නොමිලේ ලැබෙන සතිය අනුව එළඹ සිට 100න් ගත කරන්න උත්සාහ කරනවා. ඒකට මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා සුදු වෙනගෙන බාපණයක් දාන අටසිල් සමාදන්ලා ඉඳගෙන ඉන්න ඕන කම නැහැ. එහෙම නැතුව මේ සක්මන් කරනවා කියලා වැලි සක්මනකම කරන්න ඕන කමකුත් නැහැ. ඒ නිසයි සර්වඥාන්සේ සත්‍යපට්ඨාන සූත්‍රයේ සඳහන් කළ තියෙන්නේ ගච්ඡන්තෝ ආගච්ඡාමි ච පජානාති නිසින්නෝ ආනිසින්නෝ මිච පජානාති අන්තිමට වැසිකිලි කැසිකිලි කරන තැනදී පවා උච්චාර භාෂාව කක්මේ සම්පජානකාරී හොද කියලා ඕනෙම ගඳකිලි වැසිකිලියක් ගඳකිලියක් කරගන්න පුළුවන්. ඕනෙම මලක් මල පහ කරන මලක් බුදුහන්වන් පූජා කරන මලක් වඩපත් කරගන්න පුළුවන්. මල කියවම අර්ථ දෙකක් තියෙනවා. කක්ක කරන මල එකක් බුදුහන්වන් පූජා කරන මල එකක්. එයිසාව ගඳ කිලියට ගිහිල්ලා මලක් පූජා කරන වගේම වැඩක් වැසිකිලියට ගිහිල්ලා මල පහ කරනකොටත් මම කිව්වට තරහ වෙන්න එපා මම මේ හැප්පෙන්න වදින්න ඕන නිසා මම මේ කියන්නේ කරත හැකි එන්නේ ඒ විදිහට ලදලද අවස්ථාවේ උපරිම ශක්තිය ක්‍රියාත්මක කිරීමේ ඒ චින්තනයේ තියෙන විපස්සනා විතරයි අනිතික ඕගම මේදී ඇඳලා රවුම් ගහලා රාමු හදලා පින්නන්න නෑ ඒවට පාදා කරන්න එපා ඒවට යන්න හරි නෑ ඒව පිළිබඳව ඒ කරගෙන යන කට්ටිය ගියාවයි නමුත් තමන්ගේ මානසිකත්වයේ පටු කරගන්න එපා මේ කර්මයේ තියෙන වේමත්තතාවය කියලා. එකම කර්මයේ කරාට විඳවනකොට භාවිත මනසක් ඇති අධිශීල ශික්ෂාවේ අධිචිත්ත ප්‍රඥාවේ ශික්ෂාවේ අධිප්‍රඥාවේ ශික්ෂාවේ ඉන්න කෙනාට කවුරු ඇවිල්ලා බැන්නත් එයා දක්වන ප්‍රතිචාරයත් සීලයක් සමාධියක් නැති ප්‍රංශයා ඒ පැණිම නිසා ඇති කරගන්න ප්‍රශ්න වාසිය අධ්‍යය බලනකොට මොන දේ පැමිණුණත් ඒකෙන් කරදර ගන්න ප්‍රමාණය භාවිත මනසක් ඇති කෙනාට බොහෝම සරලයි. භාවිත මනසක් නැති කෙනාට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් ආ හිතන්නේ මේ බාහිර ඉන්න කට්ටිය මාව කුප්පරනවා කියලා. භාවිත මනසක් ඇති කෙනා දන්නවා කවුරු මොන જાතියෙන් කුප්පරුවත් නොකිපී ඉන්න එක තමයි වැඩේ. ඒකට ගමේ චුටේ කියලා කියන්නේ කියන්නා කෙසේ කිව්වත් අහන්නා සී බුද්ධියෙන් ඇසිය යුතුයි. එනිසෙකින් නම් බීරෙක් වගේ ඉඳලා බේර ගන්න. ඒ නිසා අපි මේ මෙතික් සාකච්ඡා කරපු ටික සමාලෝචනය කෙරුවොත් අපි ආනාපානිය වගේ අරමුණක් අරගෙන පිම්බීම හැකිලිම් වගේ අරමුණක් අරගෙන සක්මනක් වගේ අරමුණක් අරගෙන මේ අරමුණට දෙයියන්න බුදුන්ට වගේ සලකගෙන යන්නේ මොකටවත් නෙවෙයි. ඒ අරමුණේ බොහෝ වෙලා ගත කරොත් ස්පර්ශයේ ගිවන් කිරීමක් ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන්. උපරිම අවුරුදු 7යි අවමේ දවස් 7යි. අන්න ඒක වෙච්ච ඒක අද්දකව පිරිසක් මම මේ ඉදිරියෙන් තියාගෙන ඉන්නේ මම දන්න මේ ඔක්කොමලා ඒක අද්දකලා තියෙනවා දැන් මේ කටිර කරන්න තියෙන්නේ මොකද්ද ඊට පස්සේ ඒ වගේ ගත්ත අරමුණ සංසිඳෙමින් නිරුද්ධ වෙමින් ක්ෂය වෙමින් වැය වෙමින් යනකොට බාධා රාශි රාශි ඒක ලොකු සුබ ලක්ෂණ අන්නේ බාධා අල්ලපනල්ල ඇස්සේ දී යටින් ඉන්දර ගෙනියන්න ආසේ එන තමයි බාධක දීීමේ තරගයක ඉදිරියට යන කෙනෙක් වගේ බාධක වලට ඉඳිපයි කියන්නේපා ඒ අතරමැදර ගෙවම් කරන එක ගෙවම් වෙන්න ආරින්න පුළුවන් නම් ඒ අතරමැදි චේතනා පහල කරගන්න නැති වෙන්න ඉන්න පුළුවන් නම් ඒ අතරමැදි සංස්කාර පහල නොවීමට වග බලා ගන්න පුළුවන් නම් ඒ අතර වාරයේදී කර්ම රැස් නොවීමට වග බලා ගන්න පුළුවන් නම් ඒක කරලා දෙන්න පුළුවන් දෙවන්නේ කිසිම කෙනෙකුට නැහැ බුදුන්වත් ඒක කරන්න බෑ ගුරුන්වත් ඒක කරන්න බෑ දන් දීලා කරන්නත් බෑ සිල් දකලා කරලා ගන්න බෑ. සමත භාවනා තිබුණත් කරන්න බෑ. මේක දන්නේ නැත්තම්. නමුත් අර තුනම තිබිලා දැනගත්ත කෙනාට බොහෝම ලේසියි කමට අනුසුද්ධ කරනවා කියන්නේ මොකද්ද? භාවනා උපදෙස් කියලා කියන්නේ මොකද්ද? මගේ පරම යුතුයකම, මගේ පරම මෙහෙවීම, මගේ පරම මනසකාරය, මගේ පරම ඉතක්කේ, මගේ පරම ਵਿਚාරය කොහටද යොදු වෙන්න ඕන කියලා බැලුවොත් ඒක තේරුම් ගත්ත මනුස්සයාට මේක මෙච්චර සරලද කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඔබ හිතන්නේ තව කාටද තේරුම් කරන්න ගිය දවසේ තමයි එදේ අමාරුව තේරෙන්නේ. කරන්න බලුවම ඒකත් පුංචි වැඩක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ගමන් මේක දැනගෙන පුදුමාකාර අපහසුතාවකට පත් වෙනවා මේක කොහොමද මේ අන්ධබාල ජනතාවට කියන්නේ කියලා. මිනිසුන් දෙන්නේ කිපෙන එකමනේ තියෙන තියෙනකට ප්‍රතික්‍රියා කරන එක. මොකද ඒක එකයි මහණෙනි මට කියන්න තියෙන්නේ. ප්‍රතික්‍රියා කිරීම නතර කරපන්. සතිමත්ත්වය. මොනම දෙයකින්වත් කර්ම රැස් වෙන්න දෙන්න එපා. කොච්චර නිඳාවක් ඇති වුණත්. කොච්චර මිනිස්සු අසාධාරණයි කිව්වත්. මෛත්‍රී කරපන්. දහන්නට වයින්න බග බැරි උනායි කියලා බය වෙන්නත් එපා. දැන් මෛත්‍රී කරගන්න බැරි වෙලාවට කාට හරි ගැටෙනවා, බනිනවා. ඒකට කරන්න දෙයක්වත් නැහැ. මොකද අපේ ඒ ගිනාකු හැදියාවේ හැටි. නමුත් ඒක ඉස්සරහ වැඩ පිළිවෙලට බාධාක් කරගන්න බෑ ඒක වුණා තිබිච්චා YGව දාසේ ආයශරයක් යෙදීදී කටයුතු කරනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ අනික් ආගම් වල වැඩි කතා කරන අඩුයි කර්මේද කර්මඵලයෙන් කතා කළත් ඒක කුරුසියක් බාටපත් කරනවා දඬුකඳක් බාටපත් කරනවා කටුබෙරයක් බාටපත් කරනවා ඒකෙන් පුදුමාකාර දුක් විඳිනවා බුදුජානක මේ කර්මේ සාකරණපලයෙන් වෙන්නේ එහෙම කාටක්වත් බරක්කට වන්න නෙමෙයි මේකේ ගැලවුම් මාර්ගයක් තියෙනවා කර්මේ වේමත්තතාවය කියලා එකක් තියෙනවා හරියට තේරුම් අරගෙන කටයුතු කළොත් පැමිණි දුක් පැනිරහයි කියන එකේ විපස්සනා වේදී පැමිණෙන මේ දුකේ එහෙම නැත්නම් ඒ දුක හරහා යෑමට පස්සේ ඊගාට හම් වෙන විපස්සනා ඥානවල බුදුන්ට ඇති වෙච්ච ක්‍රියාත්මක වෙච්ච ක්‍රමයටමයි අපිට සිද්ධ වෙන්නේ. කිසිම වෙනසක් නැහැ. ඒක නිසා ධර්මදේශනා සමාප්ත කරමින් මට මතක් කරන්න තියෙන්නේ අපි මෙතෙක් කල් මේ දුෂ්කර ගමනේ සෑහෙන කඩයිම් සෑහෙන හැතපුකන පහු කරලයි තියෙන්නේ. කරුණාකල්ලේ පහු කරපු තමන්ගේ ඒ අත්තරදි ටික ඒ මිහිරි අමයේ අතීතයේ මොනම විදියකින්වත් පහත් කළ සලකන්නේ නැහැ. කවදාකවත් එහෙම කරොත් අපිට ඉදිරි ගමනක් නැහැ. අපි මෙතෙන්ට එනකන් ආවේ අපි අපේ පෞද්ගලික ශක්තිය. අපි මෙතෙන්ට ඇවිල්ලා තමයි ඒක නිකන් අඳුනගත්තේ. ඒ නිසා ඒ සඳහා මේ මෙහෙඔප මෙහෙවිල්ල ඒක කියලාණිම කරන්න බෑ. නමුත් අපිට පොඩි මధుරියක් කනකොට පොඩි කැස්සක් ඇහිලා දඟන්නට ඔක්කොම මතක නැතුව නැද්ද කි මංගගේ කාලකන්ණිය මෙතෙන්වත් ඇවිල්ලා මේ කවුරු හරි කහිනවනේ කියලා අර තේරම පැත්තක දාලා කැස්සට බාහනා කඩා ගන්න. එහෙම වෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඕව ඉතිහාසෙට යන්න දෙන්නේ නැහැ. ඒව පුංචි කළ සලකන. ඒකට පොඩි කළ බලන කණ්ණාඩියක මල පැත්තක දාලා. ඒකල කල්පනා කරන මේ ජීවිතෙත් මම සීලේ කඩා ගත්තේ නැහැ. මම මේ ජීවිතෙත් මගේ බාහන ජීවිතේ කඩා ගත්තේ නැහැ. මම මෙහෙම ජීවිතෙත් බුදුහාම කියන සද්ධාහ කඩා ගත්තේ නැහැ. ධර්මයේ සන්දහා කඩා ගත්තේ නැහැ නේ සංඝයාගේදී කඩා ගත්තේ නැහැ නේ කියලා අහන්නේ ඒ දේ ඉදිරියට යන්න පටන් අරගත්තත් ඒ කියන ගැම්ම හිතන්න එපා මේ තමන්ගේ විතරක් සීමා වෙච්චක් කියලා මුළු ලෝකෙම සනසන මුළු ලෝකෙම පුදුම ভাইබ්‍රේෂන් එකක් දෙනවා ඒකට කියනවා good vibes කියලා කාගලක නැහැ ඒක කරන හවියක් කරන්න එන දෙයට කිපිලා දඟලලා අවුස්සලා නඳු කියලා කල්පන ලෝකයේ තනි උනායි කියලා හිතන්න එපා. ශක්ති ප්‍රමාණයෙන් ඒ සියරම මම කියන්නේ හොඳ මර්සිඩිස් බෙන්ස් කාර් එකක තියෙන ෂොක් ඇබ්සෝබරයක් වෙන්නේ කියලා. ෂොක් ඇබ්සෝබරින් කරන්නේ ඉන ෂොක්ස් ඔක්කොම ගන්නවා. හැබැයි පැසෙන්ජර්ස්ලාට දැනෙන්නේ නැහැ. ඒ නිසා අපිට ෂොක් ඇබ්සෝබරයක් වෙන්න පුළුවන් නෝ සෑහෙන ගණන් ওই බෙන්ස් කාර් එක හරි ගණන්. වින්න මොනවක් අර නිසා නෙවෙයි සස්පෙන්ෂන් හොඳින් ඉන්න. එන්ජින් එකත් එක જાති වදන් කරලා. ඔල් රෝල්ස් රොයි ගත්තත් වොල්වෝ ගත්තත් සෙල්ලම තියෙන රස්පෙච්චක්. ඉතින් අපි මේ භාවනා කරනවා කියලා සතිය වඩනවායි කියලා ඉවසනවායි කියලා කර්මයේ අන්තිම කෙළවරට බුදුහාමර පෙන්වන කම්මස්ස කෝමි කම්මදායදෝ කම්ම යෝනි කම්ම බන්ධ කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමිති තස්සදායදෝ භවිස්සාමිති කියලා තමන් කරා පැමිණෙන මිහිරි අමිහිරි වේදනා එනවනේ. ඒ වගේ හිතන්නේ මේක කර්ම අනුකූලව සිද්ධ වෙනවා. මේ මිනිස්සයා කරපු දෙයක් නෙවෙයි. ඒ කර්මයේ හැටි ඉවසපන් පපුවෝ කියලා කරාගෙන ඉන්නවා. නමුත් භාවනා කරනකොට මම අලුතෙන් ආයෙ කර්ම නම් රස කරන්නේ අම්මා මැරුණා. වස්තු භෝගේ රියල් දී ගිනි ගත්තත් මම අලුතෙන් කර්ම රස කරනවා. මගේ දරුවෝ මල්ලෝ මැරිලා ගියත් මම ආයෙ කර්ම රස කරනවා. අතප්පය කරලා ගියත් මම ආයෙ කර්ම රස කරගන්නේ නැහැ කිව්වහම අන්න ඔය දෙක අතර මම තමයි අපේ ගමන තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ කාරණා සිළු දිනාට ධෛර්යය පිණිස ශක්තිය පිණිස භාවනාවට තව තවත් දියුණු වීම පිණිස අනුන්ට ආදර්ශයක් වෙනස හේතු වාසනා වේවා කියලා මේ ගත්ත ගැම්ම අද අපි ඉන්නේ පස්වෙනි දවසේ දිගටම ලෝආන්තරං ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය දියුණු කරගෙන මේ ආපු මේ අවස්ථාවේ මේ ලැබිච්ච අවස්ථාවේ උත්තරීම මේ භාවනා දියුණුව ලබා ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අවශ්‍ය ධර්ම දේශනා නැත කරන ආශිර්වාද දිනාටම ශනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා